අද 2024 ජූනි මාස 23 වන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සදහවන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනකටයි අප සියලු දෙනාම සම්බන්ධ වී සිටින්නේ. ඒ සඳහා නිසරණ වනයෙන් සහභාගී වන නම කියන අවසරයි පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනෙකුත් ස්වාමින් වහන්සේලා මෑණිවරුන් පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනට සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් යුතුව වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය ලෙස අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන් අනතුරුව සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමටත් අවස්ථාව ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. ඊන අනතුරුව සුපුරුදු පරිදි පුණ්‍යානුමෝදනාවෙන් අපේ වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලිකාංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි යම්කිසි ප්‍රතිපදාවක පුහුණුවක යෙදෙන්න උත්සාහ ගන්න යෙදිලා ඉන්න පිරිසක්. එතකොට ඒ වගේ පිරිසකට සාමාන්‍යයෙන් මේ දහමට, මේ ප්‍රතිපදාවට උනන්දුවක් උත්සාහයක් ඇති වෙන විදිහ බැලුවොත් අන්න හරියට නිකන් අර බීජයක් පැලවෙනවා වගේ මේ පුහුණුව දිහාවට, මේ ප්‍රතිපදාව දිහාවට උනන්දුවක් උත්සාහයක් අන්න මතු වෙලා එනවා. බීජයක් යම් කිසි විදියක පැලවීමේ හැකියාව තියෙනවද? ඒක ඒ විදියට පොඩි පැලයක් බවට පත් වෙනවද? අන්න ඒ වගේ දෙයක් මේ ශාසන ප්‍රතිපදාව තුලත් සිද්ධ වෙනවා. එතකොට ඒක අර බීජයකට උපමා කළා කියනවා, මතක් කරනවා මේ විදියට මේ සද්ධාවක් බීජයට උපමා කරනවා. එතකොට මේ තැනැත්තා මේ බුදුරජාණන් වහන්සේගේ වචනේ කෙරෙහි සද්ධාවෙන්, ධර්මය සංඝයා කෙරෙහි සද්ධාවෙන් යම් කිසි විදියක ප්‍රතිපදාවකට, පුහුණුවකට බැස ගන්නවා. අර විදියට බීජයක් පැලකලා වගේ, සිටෙව්වා වගේ, ඒ බීජය දලුලාලා ආවා වගේ අන්න මේ තැනැත්තා මේ විදිහේ හොයාගෙන යන මේ පුහුණුව, එහෙම නැත්නම් මේ ශාසනයට බැස ගැනීම. හැබැයි ඒ බීජය ඒ විදිහට පැලවුණාට, දළු දැම්මට, යම් කිසි විදියක මේ බීජයට අවශ්‍ය වටපිටාව හැදුනේ නැත්නම්, ඒ බීජයට අවශ්‍ය පොහොර, ඉරේලිය, ඒ පසුබිම හැදුනේ නැත්නම් මොකද වෙන්නේ? අර බීජය ටික දවසකින්ම නැසිලා විනාශ වෙලා යනවා, මැලවිලා යනවා. එන්න එහෙම දෙයක් තියෙනවා. එතකොට හරියට බීජයකට උපමා කළා මේ සද්ධාව ගැන කිව්වට, අන්න මේ සද්ධාවට අවශ්‍ය ඉතුරු කරුණු ටික යෙදුනේ නැත්තම්, කෙරුණේ නැත්තම් අන්න මොකද වෙන්නේ? එතකොට ඒක ටික දවසකින්ම මැලවිලා දුරු වෙලා යනවා, මැරිලා යනවා, ඒ විදිහ දෙයකට පත් වෙනවා. ඉතින් ඒක නිසා මේ සද්ධාව හොඳයි. සද්ධාව නිසා තමයි අපි මේ වගේ ප්‍රතිපදාවකට, පුහුණුවකට බැසගන්නේ. හැබැයි සද්ධාවෙන් විතරක් නතර වෙලා හරියන්නේ නැහැ. ඒ වෙනුවට එතනින් ඉදිරියට අවශ්‍ය කරුණු ටිකත් සැකසීම වටිනවා. එහෙම නැත්නම් ටික දවසකින්ම මෙතනටාට මේ දේ එපා වෙලා, අප්‍රසන්න වෙලා, ඒ සාමාන්‍ය හුරු පුරුදු එදිනෙදා ජීවිතවල වැඩ කටයුතු වලට යොමු වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ සද්ධාව පිළිබඳ අදහසක් දැක්වෙන පොඩි සිදුවීමක් තමයි අද අපිට ලැබිලා තියෙන අවස්ථාව. එතකොට මේකේ සඳහන් වෙන්නේ මේ මුගලන් හාමුදුරුවන්ගේ උපාසක කෙනෙක් පිළිබඳ. මුගලන් හාමුදුරුවන්ට හිතවත් මුගලන් හාමුදුරුවන්ගේ උපාසක කෙනෙක්. එතකොට යම්කිසි අවස්ථාවක මොකක් හෝ හදිසි අවස්ථාවයක් නිසා අන්න මේ මුගලන් හාමුදුරුවන්ගේ උපාසක තැනැත්තාගේ දානය අහෝසිව කරන්න සිද්ධ වෙනවා. ඒක වෙනුවට වෙන කෙනෙක්ට අවස්ථාවක් ලබා දෙන්න සිද්ධ වෙනවා. කවුද මේක ලබා දෙන්න කියලා ඉල්ලන්නේත් බුදුහාමුදුරුවෝ තමයි. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මෙන්න මේ දාන අවස්ථාව මේ තැනැත්තාට ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. එතකොට මුගලන් හාමුදුරුවන්ට මේ විදිහට ගිහිල්ලා තමුන්ගේ හිතවතාට ඒ දායකයාට මේ වෙනස මතක් කරන්න කියලා කියනවා. එතකොට තමුන් පොරොන්දු වෙච්ච දානයක් වෙන කෙනෙක්ට ලබා දෙන්න කරන ඉල්ලීමක් තමයි මේක. එතකොට මෙහෙම ගිහිල්ලා මුගලන් හාමුදුරුවෝ මේ අවශ්‍යතාවය සැලකරහම මේ පුද්ගලයා මෙන්න මෙහෙම දෙයක් කියනවා. මොකද්ද? හරි ස්වාමීන් වහන්ස, ඒ පිරිසගේ අවශ්‍යතාවය තියෙනවා. ඒ පිරිසේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගනිත්වා ඔබ වහන්සේ මට මෙන්න මේ තුන ගැන ඇප වෙනවා නම් මම ඒ ඉඩකඩ ලබා දෙන්න කැමතියි. මගේ දානේ පස්සට දාගන්න මම කැමතියි කියලා මෙන්න මේ මුගලන් හාමුදුරුවන්ට ප්‍රතිචාර දක්වනවා. ඊට පස්සේ මොනවද මේ ඇපවෙන්න ඉල්ලන තුන? මෙන්න මේ විදිහට කියනවා. මේ මගේ තියෙන ධනයට, භෝගයට ඔබ වහන්සේ ඇප වෙනවා නම්, කියන්නේ මට දැන් මුදල් වස්තු සම්භාර තියෙනවා දානයක් දෙන්න. දැන් මේක කල් දාලා එදාට නැති වුණොත්, ඒකින්ද මගේ මේ භෝගය ඉදිරි කාලය තුල විනාශ නොවෙනවා කියන එක ගැන ඔබ වහන්සේ ඇප වෙනවා නම්, අන්න එහෙනම් මම මේ දානේ පස්තර දාන්න කැමතියි. දෙවැනි එක කියනවා මගේ ජීවිතයට ඔබ වහන්සේ ඇප වෙනවා නම්, මගේ මේ ජීවිතය නැසිලා ගියොත් මට මේ දානය දෙන්න වෙන්නේ නැහැ. ඒකින්ද මේ කල් දැම්මට කමක් නැහැ, මගේ ජීවිතය රැඳිලා තියෙනවා කියලා ඔබ වහන්සේට ඇප වෙන්න පුළුවන්ද කියලා අහනවා. ඊළඟට තුන්වෙනියට කියනවා මගේ සද්ධාවට ඔබ වහන්සේට ඇප වෙන්න පුළුවන්ද? මේ විදියට මට දානයක් දෙන්න, මේ බුදුන් කෙරෙහි සංඝයා කෙරෙහි මේ දේ පූජා කරන්න මා තුළ සද්ධාවක් තියෙනවා. එතකොට ඒ සද්ධාව සඳහා ඔබ වහන්සේට ඇප වෙන්න පුළුවන්ද? සද්ධාව නැතිලා ගියොත් මම ආපහු දානි දෙන එකක් නැහැ. ඒක නිසා මෙන්න මේ කරුණු තුනට ඇප වෙන්න පුළුවන් නම් ස්වාමීන් වහන්ස මම කැමති මේ දානේ පස්සට දාන්න කියලා මේ තැනැත්තා මුගලන් හාමුදුරුවන්ට පිළිතුරු දෙනවා. එතකොට මුගලන් හාමුදුරුවෝ ඉර්ධිමතුන් අතර අග්‍ර ස්වාමීන් වහන්සේනේ. මේ ස්වාමීන් වහන්සේ කියනවා මෙන්න මෙහෙම දෙයක්. මොකද කියන්නේ? ගෘහපතිය, ඔබගේ භෝගය පිළිබඳ මට ඇප වෙන්න පුළුවන්. මේ විදිහට මේ වස්තු සම්භාර මේ නුදුරේ දිනයක විනාශ වෙලා යන්නේ නැහැ කියලා ඇපවීමක් මට කරන්න පුළුවන්. භෝගය පිළිබඳ මට ඇප වෙන්න පුළුවන්. ඊළඟට ඔබේ ජීවිතය ගැනත් මට ඇප වෙන්න පුළුවන්. ඔබේ ජීවිතයත් මේ ඉදිරි සුළු කාලය ඇතුළත විනාශ නොවෙනවා කියලා මට ඇප වෙන්න පුළුවන්, පොරොන්දු වෙන්න පුළුවන්. හැබැයි සද්ධාව කියන එක ගැන මට ඇප වෙන්න විදිහක් නැහැ. සද්ධාව කියන එක ඔබටම ඇප වෙන්න වෙන්නේ, ඔබටම තමයි ඒක ගැන ස්ථිර කරගන්න වෙන්නේ. සද්ධාව පිළිබඳ මට ඒ විදිහේ පොරොන්දුවක්, ඇපවීමක් කරන්න හැකියාවක් නැහැ කියලා අන්න මුගලන් හාමුදුරුව ප්‍රකාශ කළා. එතකොට ඒ අවස්ථාවේ මේ උපාසක කියනවා, හරි ස්වාමීන් වහන්සේ, එනවා ඔබ වහන්සේ භෝගයටයි ජීවිතයටයි ඇප වෙනවා, මම ශ්‍රද්ධාවට ඇප වෙන්නම්, අපි පස්සට දාමු කියලා. එතකොට ඔන්න ඔය විදිහේ සිදුවීමක් ප්‍රකාශයක් තමයි මේ අද දවසේ ඉදිරිපත් වෙලා තියෙන සිදුවීම. එතකොට එතන බැලුවොත් මේ විදිහට මේ ජීවිතය රැඳෙනවා කියලා ඇපවීමක් මුගලන් හාමුදුරුවන්ට ඉදිරිය දිහා බලලා හරි කියන්න පුළුවන්, කරන්න පුළුවන්. අර විදිහට භෝගය නැසෙන්නෙත් නෑ කියලා ඇපවීමක් අනාගතේ දිහා බලලා හරි කියන්න පුළුවන්. හැබැයි සද්ධාව ගැන ඒ විදිහ ප්‍රකාශයක් කරන්න බෑ කියලා මුගලන් හාමුදුරුවෝ සඳහන් කරනවා. සද්ධාව ගැන ඇපවෙන්නේ ඔබටම තමයි. වෙන කෙනෙක්ට ඒක ගැන විශ්වාසයක්, ඒ විදිහේ සහතිකයක් දෙන්න හැකියාවක් නැහැ. ඔන්න ඒ විදිහේ ප්‍රකාශයක් කරනවා. ඒ කියන්නේ මොකද්ද? තමුන් ළඟ තියෙන මේ සද්ධාව අන්න නැති වෙලා යන්න පුළුවන් කොහේලා හරි. වෙන කෙනෙක්ට ඒ පිළිබඳ ඇපවීමක් සහතිකයක් දෙන්න බැහැ. හැබැයි තම තමුන්ට තමයි ඒ වගකීම තියෙන්නේ. තම තමුන්ට තමයි ඒ සහතිකේ දී ගන්න පුළුවන් කියලා මේ මුගලන් හාමුදුරුවෝ සඳහන් කරනවා. එතකොට ඒ වගේ මතක් කිරීමක් තමයි මේ සද්ධාව ගැන කියන්නේ. අර අනිත්‍ය වණං ගැන ඇප වුණත් මේක ගැන ඇප වෙන්න බෑ. ඒක ගැන ඔබම තමයි ඇප වෙන්න ඕනේ. දැන් පහුගිය දවසක වැඩසටහනකට ගියා. ඒ දවල් දානෙට ගියේ යම්කිසි ගෙදරක් පරණ මිනිස්සු. ඉතින් යම්කිසි විදියක හොඳට අදපු ඔය කොළඹ පැත්තේ ගෙවල්. ඉතින් ඒ වගේගේක අර වයසක යුවළ අම්මයි තාත්තයි බොහෝම මනාපෙන් සද්ධාවෙන් දන් දෙනවා. හැබැයි තමුන්ගේ දූ දරුවෝ ඊළඟට මුණුපුරෝ මුණුපිරියෝ ඒගොල්ලෝ මේවට කිසිම සම්බන්ධයක් පැත්තවත් බැලිල්ලක් සහභාගී වෙල්ලක් වචනකින්වත් අනුග්‍රහයක් නැහැ. එහෙම නැහැ. අර දෙන්නා තමයි කරන්නේ අනිත් කට්ටිය ඒවට සහයෝගයක් නැහැ. අනිත් කට්ටිය ඒවට සම්බන්ධයක් නැහැ. අනිත් කට්ටිය ඒ වගේ දේවල් කෙරෙහි ශ්‍රද්ධාවක් නැහැ. තමුන්ගේම දූ දරුවෝ තමුන්ගේම මුණුපුරු මිනිපිරියෝ ඒ විදිහට තමයි ඒ කට්ටිය කත කරන්නේ. එතකොට මේම මේ සිදුවීම දැක්කහම අහන්නේ නැතුවම වගේ ඒ මහත්තයා කියනවා මෙහෙම දෙයක්. මොකද්ද කියන්නේ? ස්වාමීන් වහන්සේ, මේ මගේ දරුවෝ මේගොල්ලෝ පොඩි කාලේ මම අරගෙන ගිහිල්ලා මේ දන් දුන්නේ සියහමාර සංඝයා වහන්සේලාට භික්ෂුන්ට තමයි දන් දුන්නේ. එතකොට මේ පොඩි දරුවෝ තමයි ඒ දවස්වල ඒවයේ මුල් තැන අරගෙන කටයුතු කරේ. ඒගොල්ලෝ අතින් තමයි පිළිගැන්නේ. ඒගොල්ලෝ තමයි ඉදිරියේම මම තියාගෙන ඉඳියේ. ඒ දවස්වල හාමුදුරුවෝ බණ කියනවා. දානෙට පස්සේ මේ බලන්න මේ පින්වත් පොඩි පුතෙක්, මේ පුතා තමයි මේ විදිහට දන් දුන්නේ. මේ පුතා තමයි මේ මේ මේකට මුල් වෙලා කටයුතු කරේ. බලන්න මේ වගේ දරුවෝ කොච්චර වාසනාවන්තද කියලා. මේ විදිහට ඒ දවස්වල හාමුදුරුවෝ බණ කියනවා. ස්වාමීන් වහන්ස, මගේ ළඟ මේ 100කට හමාරකට උයන්න පුළුවන් කල් දේරම් භාජන ඒ වගේ දේවලුත් තිබුණා. එහෙම තමයි අපි වැඩ කටයුතු කරේ. නමුත් දැක්කනේ, දැන් දැක්කනේ ඔබ වහන්සේලාට මේ විදිහට දානේ පූජා කරනකොට අන්න පැත්තවත් හැරිලා බලන්නේ නැහැ. මේ විදිහට වචනිකින්වත් සහයෝගයක් දෙන්නේ නැහැ. ඒ දෙයට කිසිම සම්බන්ධයක් මනාපයක් මේ කට්ටියගේ නැහැ. එහෙම කියලා මේ මහත්තයා කියන උත්සාහ ගන්නෙ මොකද්ද? අන්න අර ස්වාමීන් වහන්සේලාගේ අඳුරු පැත්ත, නරක පැත්ත දැකලමයි ඒගොල්ලෝ එහෙම වුනේ. මේ අපි දන් දෙන්නේ කාටද කියලා ඒගොල්ලොන්ට ටික ටික තේරුණා ආශ්‍රය කරනකොට. අන්න ඒක නිසා තමයි ඒක වුනේ. මේ සංඝයා වහන්සේලාගේ මේ නරක හැසිරීම, නරක ස්වභාවය නිසා මගේ මේ දරුවෝ ඒවා දැකලා ඒ ශාසනය කෙරෙහි තියුණ ශ්‍රද්ධාව නැති වෙලා ගියා කියලා යම්කිසි අදහසක් මේ තැනැත්තා ප්‍රකාශ කරනවා. දැන් සාමාන්‍ය ඔය පිරිවෙන් වැඩසටහනක වුණත් පිරිවෙන් වැඩසටහනකට සම්බන්ධ වුණාම එනවා ඔය පිරිවෙන් ගුරුවරු වගේ සම්බන්ධ වෙනකොට ගිහි පිරිසක් එනවා, පැවිදි පිරිසක් එනවා. එතකොට මේ පැවිදි පිරිසත් ගිහි පිරිසත් ඔය දෙගොල්ලොම ඔය පිරිවෙන් අධ්‍යාපනය ලැබලා ඒ ශේෂ්ත්‍රයේ ඉහළට ගියපු කට්ටියනේ. එතකොට ගිහි කට්ටියත් බොහෝ දෙනෙක් ඒ දවස්වල පැවිදිින් වෙලා ඉඳපු කට්ටිය. පැවිද්දොත් ඒ දවස්වල ඒගොල්ලොන්ගේ යාළුවෝ. ඉතින් ඔහොම පිරිසක් තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට මේ සම්බන්ධ වෙන ගිහි පිරිස ඉන්නවනේ කිසිම ගෞරවයක් සද්ධාවක් නැත්තරම නැති පිරිසක් තමයි ඒ පිරිස. ඒ කියන්නේ අර පිරිවෙන් ශේෂ්ත්‍රයේ ඉන්න ආචාර්යවරු ගිහි පිරිස. ඇයි එහෙම වෙන්නේ? ඒගොල්ලෝ දන්නවා මේ සිවුරු පොරෝගෙන ඉන්න කට්ටිය කරන දේවල් ටික. ඒගොල්ලෝ දන්නවා අර තමුණුත් ඒ දවස්වල ඉන්දියේ මොන වටපිටාවකද කියලා. එතකොට අන්න අර සාමාන්‍ය කෙනෙක්ට තියෙන තරම්වත් සද්ධාවක් නැහැ. ගණන් ගන්නෙම නැහැ. ඇතුළට එනකොට පාරේ ඉඩ සකසලා දෙන්නෙත් නැහැ. අර ඉන්න හාමුදුරුවෝ ටිකට වැඩි ඉදිරියෙන් තමයි කට්ටිය ගමන් කරන්නේ. ඉතින් එන්නේ එහෙම මොකද්දෝ තියෙනවා. අන්න වැඩිපුර දැකලාද කොහෙදෝ, වැඩිපුර දැකලාද කොහෙදෝ ඒ විදියට අන්න නිගරු කිරීමක් කරනවා. මේ මොකද්ද කියලා මම දන්නවා කියන ඇඟවීම කරනවා. ඉතින් එහෙම මිනිස්සු බහුලයි මේ සමාජයේ. අර මහත්තයත් කියන්නේ මේ ඒ ආම්දුරු ආශ්‍රය කළාම තමයි මේගොල්ලෝ මේ විදිහට මේ සද්ධාව නැති වුනේ. ඒගොල්ලෝ කෙලින්ම කියනවා ඇයි මේ වගේ කට්ටියට දන් දෙන්නේ, ඇයි මෙහෙම පූජා කරන්නේ, එහෙමම කියනවා කියලා මේ ප්‍රකාශ කරනවා සඳහන් කරනවා. ඉතින් ඒ ඒක සාධාරණද කියලා ප්‍රශ්නයක් තියෙනවානේ. අපි හිතමු වෙන කෙනෙක්ගේ අඩුපාඩු දැකලා තමුන් නහග නැසෙන්නේ මොකද, වෙන කෙනෙක් මේ ශාසනේ හරියට වැඩ කරන්නේ නැහැ කියලා තමුන් නහගන්නේ මොකද? එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා ඒ ප්‍රකාශය සාධාරණ නැහැ. නමුත් ඕක පිටිපස්සේ යම්කිසි සත්‍යතාවයක් තියෙන්න පුළුවන්. මේ විදිහට මේ කුල දූෂණය කියලා වචනයක් සඳහන් වෙනවා සාමාන්‍ය මේ ශාසනේ. ඔය විනය පුතේ එහෙම හරියට සඳහන් වෙනවා. ඒ කුල දූෂණය කියන වචනේ අදහස තමයි මේ යම්කිසි ස්වාමීන් වහන්සේ කෙනෙක් එහෙම නැත්නම් පිරිසක් අර විදිහට නොමනා හැසිරීම් පෙන්නනවා. එතකොට ඔය සංගීත සද්ධාසන පවත්වනවා, ඩාන්ස් කරනවා, අස්සෝ පිට රේස් යනවා, ඔය වගේ ඒවා ඒ දවස්වලත් කරලා තියෙනවා. එතකොට එහෙම කරන කෙනෙක් දිහා බැලුවාම අන්න මේ ශාසනයේ භාග්‍යතුන් වහන්සේගේ තීරණේ මොකද්ද? අන්න භාග්‍යතුන් වහන්සේ පනවනවා මේ තැනැත්තට ගිහිල්ලා කියන් මේ ඔබගේ මේ චර්යාව හරියන්නේ නැහැ, ගැළපෙන්නේ නැහැ. ඔබ නිසා මේ විදිහට කුලයන් දූෂණය වෙලා තියෙනවා. කුලයන් දූෂණය වෙලා තියෙනවා කියන්නේ මොකද්ද? අර සද්ධාව තියෙන මිනිස්යාගේ සද්ධාව නැති වෙනවා. එහෙම එකක් සිද්ධ වෙනවා. මේ හාමුදුරුවෝ අපිත් එක්ක මේ විදිහට සින්දු කියනවා නම්, නටනවා නම්, ජොලි කරනවා නම්, අස්සෝ රේස් පදිනවා නම්, ඉතින් අපි වගේම තමයි කියලා අර වෙනදා තියුණ සද්ධාව වෙනුවට අර මචන් ලෙවල් එකෙන් මේ හාමුදුරු දිහා බලන්න පටන් ගන්නවා. මගේම අපේ වගේ කට්ටිය තමයි කියලා බලන්න පටන් ගන්නවා. ඊට පස්සේ අර සද්ධාවන්ත උපාසක උපාසිකාව ඉන්නවා නම් ඒගොල්ලෝ මේ පන්සලෙන් ඉවත් වෙනවා, මේ දානෙ දෙන එක නවත්තනවා, ඔන්න ඔය විදිය දේවල් සිද්ධ වෙනවා. එතකොට මොකද්ද කියන්නේ මේ කුල දූෂණේ, මේ කුලයන් දූෂණය වෙලා තියෙනවා අපිට පේනවා කියලා මේ හාමුදුරන්ට කියලා අනිත් ස්වාමීන් වහන්සේලා ප්‍රකාශ කරනවා. බලන්න ඔබ නිසා, ඔබ මේ ආරාමයේ ඉඳගෙන මේ කරන වැඩ කටයුතු නිසා මේ අහල පහල මිනිස්සුන්ගේ සද්ධාව නැති වෙලා ගිහිල්ලා තියෙනවා. අහල පහල මිනිස්සු මේ විදිහට මේ කුලයන් දූෂණය වෙලා තියෙනවා කියලා මේ හාමුදුරන්ට වරක් මතක් කරනවා, දෙවරක් මතක් කරනවා, තුන්වරක් මතක් කරනවා. එතකොට කියනවා මේ හාමුදුරුව කියනවා, නෑ නෑ එහෙම එකක් නෑ, ඔගොල්ලෝ මේ චන්දගාමිනෝච බික්කු, දෝසගාමිනෝච බික්කු, මෝහගාමිනෝච බික්කු, භයගාමිනෝච බික්කු, මේ සංඝයා මේ විදියට භික්ෂූන් මේ චන්දයෙන් අගතියට ගිහිල්ලා, මෝහයෙන් අගතියට ගිහිල්ලා, භයෙන් අගතියට ගිහිල්ලා, ද්වේෂයෙන් අගතියට ගිහිල්ලා මට මේ විදියට චෝදනා කරනවා, මේ අහේතුක චෝදනා, කෙනෙක්ට චෝදනා නොකර ඉන්නවා මට චෝදනා කරනවා මේ විදියට මේ අගතියට ගිහිල්ලා කියලා අන්න ඒක ප්‍රතික්ෂේප කරනවා, ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරාම මේ හාමුදුරුවන්ව තාවකාලිකව මේ පිරිසෙන් නෙරපන්න කියලා අන්න භාග්‍යතුන් වහන්සේ පැනවීමක් කළා තියෙනවා. පිළිගත්තොත් හරි, පිළිගත්තේ නැත්නම් අන්න නෙරපීමකට ලක් කරනවා. ඉතින් එන්නේ විදිහට මේ වගේ දේවල් පිළිබඳත් යම්කිසි පැනවීමක් තියෙනවා. හැබැයි පැනවීමක් තිබුණු පමණින් වෙන කෙනෙක්ගේ කටයුතු දැකලා තමුන් මේ ශාසනේ නසා ගන්න ඕනේ නැහෙනි. වෙන කෙනෙක්ගේ කටයුතු දැකලා තමුන් මේ ජීවිතේ මේ කරගන්න තියෙන ප්‍රතිපදාව අයින් කරගන්න ඕනේ නැහෙනි. එහෙම දෙයක් තියෙනවා ඉතින්. ඒක නිසා වෙන කට්ටිය කරන කයේවා ඒගොල්ලන්ගේ ප්‍රශ්න. හැබැයි තම තමුන්ගේ ප්‍රතිපදාවක්, තම තමුන්ගේ ගමනක් අනිවාර්යෙන් හදාගත යුතුයි. දැන් කෙනෙක් කියනවා මොකද්ද, අර මේ වඳින එක වුණත් ස්වාමීන් වහන්ස මේ කෙලින්ම රහතන් වහන්සේ කෙනෙක්ට වඳිනවා, මේ විදියට මේ සිවුරට වඳිනවා කියලා වැන්දහම හරිනේ. දානෙ දෙන එක වුණත් මේ රහතුන්ට දානෙ දෙනවා, රහතුන්ට පූජා කරනවා කියලා දුන්නහම හරිනේ. ඒක තමයි ක්‍රමවේදී. අර ඒ දවසල බුද්ධ කාලෙත් තියෙන කතාවක්. රහතුන් රහතුන් රහතන් වහන්සේලා මගේ ගෙට වඩිනවා. රහතන් වහන්සේලා වැඩ ඉන්න. රහතන් වහන්සේලාට දානේ බෙදන්න. රහතන් වහන්සේලා තව වළඳන්න කී කිය මේ විදියට උපාසක කෙනෙක් දානේ බෙදනවා. අර එනකොටත් රහතුන් වඩිනවා. රහතුන් වැඩ ඉන්න. රහතුන්ට දානේ බෙදන්න. රහතුන් වළඳන්න කියලා රහත් භවින් තමයි ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් මේ යන හාමුදුරුවන්ට දෙලව රත් වෙනවා. ඉහමල රත් වෙනවා. අයියෝ මේ අපි රහත් වෙන්නේ නැතුව මේ තැනැත්ත මේ අපිට රහත් භවෙන් උපස්ථාන කරනවා. මාර වැඩේ වෙන්නේ කියලා ඊට පස්සේ අනේක මග අරිනවා දානි ගෙදෙට්ට හිමීට. ඊට පස්සේ උපාසක තැන ගිහිල්ලා කියනවා බුදු හාමුදුරුවන්ට දුගොයිද කියනවා බලන්නකෝ ස්වාමීන් වහන්ස මේ හැමදාම දානෙට ඇඩියා දැන් එන්නේ නෑනේ. ඊට පස්සේ ඇයි මහණෙනි යන්නේ නැත්තේ? එතකොට කියනවා මේ අපිට රහත් භවෙන් ආමන්ත්‍රණය කරනවා රහතුන් වඩින්න, රහතුන් වැඩ ඉන්න, රහතුන් වළඳන්න, රහතුන්ට උපස්ථාන කරන්න කියලා මේ විදියට ආමන්ත්‍රණය කරනවා. අපි රහත් වෙලා නෑනේ ස්වාමීනි, ඔය රහත් වෙන්න රහතුන්ට පූජ කරන ඒවා කාලේ ඊට පස්සේ ලේ බඩයන් ඉඩ තියෙනයි කියලා අර හාමුදුරුවරු ප්‍රකාශ කරනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ කියනවා මොකකටද ඔය දැන් මේ ප්‍රතිපදාව පුරන්නේ? මේ ශාසනයට බැහැලා ඉන්නේ මොකටද? සීලයක් රකින්නේ මොකටද? භාවනාවක් කරන්නේ මොකටද? මේ රහත් වෙන අදහසින් තමයි ඉතින්. එහෙනම් ඉතින් රහතුන් තමයි කියලා භාග්‍යතුන් වහන්සේ ඒ අවස්ථාවේ යම් කිසි ප්‍රතිපදාවකට පුහුණුවකට බැසගත්ත කෙනෙක්ව අන්න ඒ ප්‍රතිපදාවේ ඉන්නවා කියලා අදහසින් ප්‍රකාශ කරනවා. එතකොට ඒ විදිහට තමයි කියන්නේ. අර විදිහට රහත් භවෙන් ආමන්ත්‍රණය කරනවා. හැබැයි රහත් වෙලා නැහැ. රහත් වෙන ප්‍රතිපදාවේ ඉන්නවා. ඒ ප්‍රමාණවත් කියන අදහසින් තමයි ප්‍රකාශ කරන්නේ. නැත්නම් අර රහතුන් රහතුන් කිව්වහම අර විදිහේ සැකයක් මතුවෙන්න පුළුවන්. දවසක් ඔය කොහෙද ඉස්කෝලේකට ගිහිල්ලා වෙනම දෙන්නෙක්පත් කළා දුන උපස්ථානෙට. හරි පිළිවෙලට ක්‍රමානුකූලව ගුරුවරියෝ දෙන්නේ අවශ්‍ය දේවල් ඔක්කොම උදේ ඉඳලා අවශ්‍ය වෙනකම සකසලා දීලා අන්න යන මොහොතේ පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියනවා. ස්වාමීන් වහන්ස අපි මේ අද උපස්ථාන කරේ රහතන් වහන්සේලාට උපස්ථාන කරනවා වගේ. අපි මේ ආරණ්‍ය මේ විදිහේ මේ ෆොරස්ට් මංකලා එක්ක ගනුදෙනු කළා නෑ. පළවෙනි පාර තමයි මේ කරේ. අපි කරේ මේ විදිහට හිතාගෙන තමයි කරේ. ඉතින් මගේ තියමොල රත් වුණා. යකෝ මේ රහත් භවකින් මේ ආමන්ත්‍රණය කරලා උපස්ථාන කළා මාර වැඩේ වෙන්නේ කියලා. රහත් වෙලා නැතුව මේවා කාලා ලේබඩයිද කියලා. නමුත් බුදුහාමුදුරුවෝ අර අවස්ථාවේදී අන්න අර සහතිකය අපිට දීලා තියෙනවා මේ ප්‍රතිපදාවක පුහුණුව තියෙන්නේ. එතකොට ඒකේ ගැටලුවක් නැහැ. අර වැඳුන් ලබන්න පුළුවන්. ඒ මිනිස්සු වඳින්නේ රහතෙක්ට වඳිනවා වගේ. දානේ බාර ගන්න පුළුවන්. ඒගොල්ලෝ පූජා කරන්නේ රහතෙක්ට පූජා කරනවා වගේ. ගැටලුවක් නැහැ. ගැටලුවක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. මොකද ප්‍රතිපදාවේ ඉන්න නිසා. ප්‍රතිපදාවේ නැත්තම් සීලයක් රකින්න නැත්තම් අන්න එතකොට වැඳුම් වඳින කෙනා කෙසේ වෙතත් වැඳුම් ලබන කෙනා පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. පරිස්සම් වෙන්න ඕනේ. අර විදියට මේ වැඳුම් ලබන්නේ මම මේ පුහුණුවේ ඉඳලාද මේ සීලයක් රැකගෙනද කියන වෙහෙස පීඩාව ඒ තැනතර අනිවාර්යයෙන් එනවා. වඳින කෙනා වඳින්න වඳින උපරිමෙන් කමක් නැහැ. වැඳුන් ලබන කෙනා ලැබුවා වගේ නෙමෙයි ඔවා දිරව ගන්න අමාරුයි. දානේ දෙන කෙනා දෙනවා උපරිමෙන් දානේ ගන්න කෙනා කෑවා වගේ නෙමෙයි දිරව ගන්න අමාරුයි. එහෙම ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක නිසා අන්න තම තමුන්ගේ ප්‍රතිපදාව තම තමුන් රැක ගන්න ඕනේ. වඳින කෙනාට පුළුවන් උපරිමෙන් මම රහතෙට වඳිනවා කියන අදහසින් වඳින්න. පූජා කරන කෙනාට පුළුවන් මම මේ රහතෙට පුදනවා කියන අදහසින් පූජා කරන්න. ලබන කෙනා වැඳුම් දානේ පිළිගන්න කෙනා එයා තමුන්ගේ ආරක්ෂාව සලස ගන්න ඕනේ. මේක තමයි ක්‍රමවේදය. ඔය අද කාලේ කාපාක් වල ගහලා තියෙන්නේ පාකින් ඇට් යෝ ඕන් රිස්ක්. වාහනේ නවත්තලා ගිය හැකි. හැබැයි අනතුර ඔයාට අපි බාර ගන්න නැහැ. ඒ වගේ තමයි මේ ශාසනෙත් ගහන්න පුළුවන් බෝඩ් එකක් පාකින් ඇට් යෝ ඕන් රිස්ක්. මේ ශාසනෙත් යම් යම් විදිහට තමුන් ප්‍රතිපදාවක යෙදෙනවද ඔයාගේ තමයි අනතුරු. ඔයා අනතුරු බාරගෙන පිළිගරගෙන කරගෙන යන්න ඕනේ. අනිත් කෙනෙක් මේ විදිහේ ප්‍රතිපදාවේ නැහැ. ඒකින්ද මම සද්ධාව පිරිනව මගේ. ඒකින්ද ඒ දවසට දන් දුන්න දැන් දන් දෙන්නේ ඔය බොරු බයිලා කතා. ඒගොල්ලන්ගේ රිස්ක් එකෙන් නෙමෙයි නේවා පාක් කරගෙන ඉන්නේ. තමුන්ගේ අනතුරෙන් තමයි තමුන් පාක් කරගෙන ඉන්නේ. එතකොට ඒක පිළිගන්න බැරි නම් ඒ සරල රෙස්පොන්සිබිලිටි එක බාර ගන්න බැරි නම් ඉතින් එතනින් එහාට කොහොමවත් මේක කතා කළ වැඩක් නැහැ. මේක නිසා අන්න වඳින කෙනාටත් උපරිමෙන් වඳින්න පුළුවන්. දන් දෙන කෙනාටත් උපරිමෙන් දන් දෙන්න පුළුවන්. ලබන කෙනා ඉතින් තම තමන්ගේ ආරක්ෂාව බලා ගන්න ඕනේ. තම තමන්ගේ ආරක්ෂාව බලා ගන්න ඕනේ. දැන් ඔය දන් දෙන කට්ටියත් අහන 아무තු ප්‍රශ්නයක් තියෙනවා. ඔය අලුතෙන් ඔය වැඩසටහන් වලට ස්ථාන වලට යනකොට හැමදාම අහන මොනවද කොහොමද ස්වාමීන් වහන්ස අපි දෙන්න ඕනේ? මොනවද දෙන්න ඕනේ? මොන විදියටද දෙන්න ඕනේ කියලා ඔන්න ඔය විදියට අහනවා. ඒකෝර ඔය ප්‍රශ්නෙට උත්තර දෙන්න හරි අමාරුයි. මොකද ඒගොල්ලෝ මේ හොයන්නේ මේ මොන විදිය ආහාර ගන්නවද දන්නේ නැහැ. ලුණු නැතුව වෙන්නේ නැති දෙන්නේ නැත්තේ කියලා. ඉතින් ওই විදියට තමයි 아무තු දානයන්නේ පූජා කරන්නේ. අර ලුණු නැතුව බොහොම හෙල්ති දානයක් පූජා කරනවා. ඉතින් ඒක තමයි ඒ හැටි. ඉතින් හරි ප්‍රශ්නයක් ඔය වගේ මොනවද දෙන්න ඕනේ කියන ප්‍රශ්නේ උත්තර දෙන එක කොහොම කරත් පැහැදිලි කරන්න බෑ. එතකොට හොඳම විදිය තමයි පැහැදිලි කරන්න දෙන හොඳම විදිය තමයි මම හොයාගත්ත මොකද්ද කියනවා ඕගොල්ලෝ කන විදියට දෙන්න. ඕගොල්ලෝ කන්න කැමති විදියට අන්න එහෙම දුන්නාම හරි. එහෙම දුන්නාම හොඳයිනේ. අර නිකන් අර කවුද උග්ග ගහපතිද කොහෙද කියන්නේ භාග්‍යතුන් වහන්සේට. භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ මුවෙන් මම අහලා තියෙනවා. ඔබ වහන්සේගේ මුවෙන් මම මේක ස්ථිර කරගෙන තියෙනවා. මනාපදායි ලබතේ මනාපක්. මනාප දෙයක් දෙන්නේ මනාප දෙයක් ලබයි. මම භාග්‍යතුන් වහන්සේ මේ 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 හාලේ බත් වලට හරි කැමති. මේ දවස්වල තියෙන මොකද්දෝ ඉහෙළම හාලා. හාලේ බත් වලට මම හරි කැමති. ඔබ වහන්සේ මේ මගේ මේ දානේ පිළිගන්නසේක්වා. මේ බත් මට පිළිගන්නසේක්වා. මනාප දායි ලබතේ මනාපා. මම මනාප දෙයක් දෙන්නේ මනාප දෙයක් ලබයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ පිළිගන්නවා. ඊට පස්සේ දෙවනුව වෑංජනයක් අරන් ඇවිල්ලා කියනවා මම මේ ඌරු මස් මේ විදියට උයලා කැමති. මම අහලා තියෙනවා ඔබ වහන්සේගෙන් මනාප දායි ලබතේ මනාපං. මනාප දෙයක් දීලා මනාප දෙයක් ලබයි. මේ මේ ඌරු මස් වෑංජනේ ඔබ වහන්සේ පිළිගන්නසේක්වා. භාග්‍යතුන් වහන්සේ පිළිගන්නවා. ඊට පස්සේ තාම මොකද්දෝ කංකුන් අර කංකුන් ඩෙවල් එකක් වගේ එකක් ගෙනහල්ලා මම මේ අද කාලේ භාෂාවෙන් කියන්නේ ඒක නම් කංකුන් ඩෙවල් එකක් වගේ එකක් ගෙනහල්ලා කියනවා මේ කංකුන් ඩෙවල් වලට මං හරි කැමතියි. මනාපදායි ලබතේ මනාපං. ඒකින්ද භාග්‍යතුන් වහන්සේ මේ කංකුන් ඩෙවල් එක පිළිගන්න සේක්වා. අනේ ඒකත් පිළිගන්නවා බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ කියනවා මේ 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 කසී සළු වලට මං හරි කැමතියි. මම මනාපදායි ලබතේ මනාපං කියලා මම ඔබ වහන්සේගෙන් අහලා තිනවා. ඒකින්ද මේ කසී සළු පිළිගන්න සේක්වා. අනේ පිළිගන්නවා. ඊට පස්සේ කියනවා මම මේ මේ මෙන්න මේ ආසන වලට හරි කැමතියි. ආසන වලට කැමතියි. මේ ආසනේ මනාපදායි ලබතේ මනාපං කියලා ඔබ වහන්සේ මේ ආසනේ පිළිගන්න සේක්වා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මොකද්ද ඔය වගේ ආසන අපිට කැප නැහැ කියනවා. අරදික ඔක්කොම පිළිගන්නවා. හැබැයි මෙයා මනාප වුණාට අපිට කැප නැතිව ගන්න බෑ කියන අදහසින් අර ආසනේ ප්‍රතික්ෂේප කරනවා. හරිම ලස්සන අවස්ථාවක් ඒක. ඔය එක එක්කෙනා ඇවිල්ලා එක එකව පූජා කරන්න හදන සමහර වෙලාවට ඈ නිකන් ඔබ වහන්සේට මම දේවදාසියක් වෙන්නම් කියලා හරි එහෙම පූජාවකුත් දෙන්න කැමති කට්ටිය ඉන්නවා. එතකොට කියන්න ඕනේ ඕවා අපිට කැප නැහැ. ඕවා කාලා නිකන් ඈ නිකන් ඇලර්ජික් කරගන්න ඕනේ නැහැනේ. ඒකින්ද කන්න පුළුවන් දෙයක් දෙන්න එපැයි අප්පා දෙනකොට මං කියන්නේ. නිකන් අර නිකන් ගන්න පුළුවන් තෑග්ගක්. ඒකත් වටිනවා. ඒකත් වටිනවා. එහෙම නැත්තම් ඒ දේ ගැලපෙන්නේ නැහැනේ. මේක නිසා දෙනකොට දෙන්න ඕනේ මේ මනුස්සයට ගන්න පුළුවන් තෑග්ගක්. එතකොට මේ වටිනාකම තියෙන්නේ. ගන්න බැරි තෑගි දීලා වැඩක් නැහැනේ. මේක නිසා භාග්‍යතුන් වහන්සේ කියන ඕවාගේ අපිට කැප නැහැ. ඕවාගේ මේ පිළිගන්නේ හැකියාවක් නැහැ. අන්න ඇඳයි රක්. ඒ කියන්නේ ඔයා මනාප වුණාට මට කැප නැත්තම්. ඔයාට ඕක හොඳ වුණාට මට බාර ගන්න බැරි තෑග්ගක් නම් අන්න ප්‍රශ්නයක් තියෙනවනේ. ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ කියනවා එහෙනම් මෙන්න මේ මේ ලෑල්ල පිළිගන්න ඔබ වහන්සේ මේ ලෑල්ලේ වැඩ ඉන්නේ කියලා මොකද්ද ඔය ඉස්තරම් වර්ගයකින් හදපු ලෑල්ලක් පූජා කරනවා. එතකොට ඔන්න ඔය විදිහට නැවත නැවත නිකන් අර මුරපදේ වගේ කියන්නේ මොකද්ද? මනාපදායි ලබතේ මනාපං. තමුන් මනාප දෙයක් දෙනවා. අන්න එතකොට මනාප දෙයක් ලබන්න පුළුවන්. ඒක තමයි ක්‍රමවේදය. ඒතර දානයක් දෙන එකුණත් ඕගොල්ලෝ ගෙවල් වල කන විදියට දෙන්න කිව්වොත් එහෙම උඩ බිම බලනවා. නෑ ඕගොල්ලෝ කැමති විදියට දෙන්න කිව්වොත් එහෙම උඩ බිම බලනවා. මොකද එහෙම දීලා පුරුදු නෑනේ. අර හොඳට ගෙවල් වල නිකන් අර මොකද්ද? කාල මරණ කෑම කකා අකාල මරණේව ආමුදුරන්ට පූජා කරනවා. ඒ කියන්නේ හෙල්ති ඉතින් කෑම නම් දෙන්නේ හෙල්ති. හැබැයි හෙල්ති කාලා තෙපා වෙනවා අප්පා. කාලයක් කනකොට කනකොට හෙල්තිම කනකොට මං කියන්නේ හෙල්තිම කනකොට එපා වෙනවා. ලුණු නැතුවම කනකොට එපා වෙනවා. ඈ අර ලුණු මිරිස් දාන්නේ නැතුවම කනකොට එපා වෙනවා. ඒගොල්ලෝ හොඳට ලුණු මිරිස් කාලා දාලා කාලා අර හාමුදුරන්ට විතරක් හෙල්ති කවන්න හදනවා. ඈ හාමුදුරුවෝ විතරක් වෙජිටේරියන් කරන්න හදනවා. ඉතින් ඕවගේ විකාර තමයි තියෙන්නේ. එසේ නමුත් අර විදියට තමුන් කැමති විදියට දුන්නා නම් අන්න ඒක තමයි අර උග්‍ර ගහපතිය කියන්නේ මන අපදායි ලබතේ මනාපං. මම කැමති විදියට මම දෙනවා. එතකොට අන්න මටත් ඒ විදිහට මනාප දෙයක් ලැබේවි. ඒක තමයි ක්‍රමවේදය. ඉතින් අන්න ඒ විදිහට තමුන්ට දන් දෙන්න පුළුවන්. අර විදියට රහතෙක් විදියට අදහස් කරලා පූජා කරන්න පුළුවන්. වන්දනා කරන්න පුළුවන්. රහතෙට වඳිනවා වගේ වඳින්න පුළුවන්. ඉතින් වැඳුම් ලබන කෙනා තමයි එයා අර parking at your own risk වගේ එයාගේ අනතුරෙන් එයා වැඳුම් ලබනවා. එයාගේ අනතුරෙන් එයා දානේ පිළිගන්නවා. ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. අරයා නිසා මගේ සද්ධාව පිරුණා. ඒගොල්ලෝ තයි නිසා තමයි මේක සිද්ධ වුනේ. මේ බලන්නකො චර්යාව කියලා. බාහිරට ඇඟිල්ල දික් කළ වැඩක් නැහැ. ඒක නිසා මුගලන් හාමුදුරුවෝ මෙතෙන්දී අන්න මේ ඔයාගේ සද්ධාවට මට ඇපෙන්න විදියක් නැහැ. නෑ ඔයාගේ සද්ධාව ඔයා රැක ගන්න ඕනි. එහෙම නැතුව වෙන කෙනෙක් ඇපෙලා හරියනවද කියලා ඒ තුන්වෙනි කරුණ ප්‍රතික්ෂේප කරනවා. තුන්වෙනි කරුණ ප්‍රතික්ෂේප කරනවා. සද්ධාව කියන්නේ තමන් හදාගත යුතු, තමන් නඩත්තු කර යුතු දෙයක්. ඒක වෙන කෙනෙක් මත පදනම් කරන්න එපා. අර විදියට මේ බාහිරේ භික්ෂූන් මේ විදියට මේ වැරදි විදියට හැසිරෙනවා. ඒකින්ද මම සද්ධාව මගේ නැසුවා කිව්වොත් ඒක හරියන්නේ නැහැ. ඒකනේ අර මහත්තයා අර වයසක මහත්තයා කියන උත්සාහ ගන්න. මේ දරුවෝ මම මේ විදිහේ පුරුදු කළා තමයි පොඩි කාලේ හැදුවේ. හැබැයි දැන් ඒගොල්ලෝ කියනවා ඔය වගේ කට්ටියට දන් දීලා මොකටද? ඔය වගේ වැඩ කළා මොකටද? කියලා අන්න ප්‍රතික්ෂේප කරනවා. හාමුදුරුවන්ගේ පැත්තට කුල දූෂණ වරදක් ආවත් ඒ දරුවන්ගේ අනතුර ඒගොල්ලෝ දැනගන්න ඕනි. ඈ ඒගොල්ලෝ ශ්‍රද්ධාව නසාගත්තොත් ඒක ඒගොල්ලන්ට පාඩු වෙන්නේ. වෙන කෙනෙක්ට බාහිර ඉන්න කෙනෙක්ට නෙමෙයි. ඒක නිසා තමුන්ගේ ශ්‍රද්ධාවට තමුන්ට ඇප වෙන්න වෙනවා. ඒක මුගලන් හාමුදුරුවන්ටවත් වගකීමක් ගන්න බෑ. අද කාලේ ඉන්න හාමුදුරුවරුන්ට කොහොමවත් වගකීමක් ගන්න බෑනේ. මුගලන් හාමුදුරන්ටත් ගන්න බැරි නම් මං කියන්නේ. ඒක නිසා අන්න තම තමන් දරාගත යුතු, තම තමන් ගොඩනගාගත යුතු දෙයක්, බීජයක්, සද්ධා බීජං කියලා තමයි කියන්නේ. බීජයක් විදිහට තමයි උපමා කරන්නේ. මේ පොළවේ පැල කරන බීජයක්, වපුරන බීජයක්. එතකොට බීජේ තිබ්බ පමණින් හරියන්නේ නැහැ. ඒ වෙනුවට මේ ගොයියා මේ පොළව සකසන්න ඕනේ. මේකට හරියට වතුර ලැබෙන්න සලස්සන්න ඕනේ, ඉරේලිය ලැබෙන්න සලස්සන්න ඕනේ. අන්න එතකොට තමයි මේ බීජේ දලුලාලා එන්නේ. එහෙම නැතුව ඔය ගලක පහරලා වගේ වපුරලා පැලවුන්නේ නැහැ කිව්වට දොස් කියලා වැඩක් නැහැනේ. දොස් කියලා වැඩක් නැහැ. ඒක නිසා සද්ධාව බීජයකට ඇඳින්නවත් බීජය නිකම්ම පැලවෙන්නේ නැහැ. බීජයට අදාළ උපස්ථානෙ කළ යුතුයි. අන්න එතකොට තමයි ඒක සරුවට දලුලාලා වැඩිලා එන්නේ. ඉතින් ඒ සඳහා හොඳම උපස්ථානෙ විදියට මම දන්නේ මම දැකලා තියෙන දේ තමයි අන්න ප්‍රතිපදාවකේ දෙනවා. පුහුණුවකේ දෙනවා. අන්න එහෙම පුහුණුවක යෙදෙන කෙනෙක්ගේ සද්ධාව යම් කිසි විදියක වර්ධනය වෙනවා මිසක් පිරිහෙන්නේ නැහැ. මං කියන්නේ අර අන්ධ සද්ධාව වෙනස් වෙලා මුල් බැසගත්ත අමූලික සද්ධාව වෙනස් වෙලා අර විදියට මුල් බැසගත් සද්ධාවක් ඇති වෙන බව හැබෑව. නමුත් සද්ධාව වෙනස් වෙන්නේ නැහැ අර විදිහේ රූපාන්තරණයකට ලක්වීමක් සිද්ධ වුණා. ඒ කියන්නේ මුලින් එන්නේ අන්ධ භක්තියකින්නේ. අන්ධ භක්තියකින් එන්නේ. මුකුත්ම දන්නේ නැහැ. නිකන් ඔහේ විශ්වාස කරගෙන තමයි එන්නේ. ওই විදියට තමයි අර suicide bombers ලත් එන්නේ ওই විදියට තමයි. ප්‍රභාකරනුත් ඉස්සර එවන්නේ. ඒ මොකක් නිසාද ඒගොල්ලෝ? අර තමුන්ගේ සංවිධානය කෙරෙහි සද්ධාව නිසා, නායකයා කෙරෙහි සද්ධාව නිසා ඒ විදියට තමයි ඇවිල්ලා ওই විනාශ කරගන්නේ. හරි, එතකොට අන්න ඒ විදිහට එන කෙනෙක් අර අමූලික සද්ධාවකින් එන කෙනෙක් අර විදිහට මුල් බැසගත් සද්ධාවක් බවට පත් වෙන්නේ කොහොමද? ප්‍රතිපදාවක් හරහා. ඉතින් ඒකින්ද සද්ධාව ස්ථාවර කරන්න, සද්ධාව දිගට පවත්වන්න හොඳම දේ තමයි මේ විදිහට තමම ප්‍රතිපදාවක යෙදෙනවා. ප්‍රතිපදාවක යෙදෙනවා නම් කමඨහන හරිනම් අන්න මොකද වෙන්නේ තේරෙනවා. මේ යෙදෙන සද්ධාව තව හොඳට මුල් බැස ගන්නවා. කලින් තියුණු අන්ධ සද්ධාව වෙනුවට අන්න ඒක රූපාන්තරණයකට ලක් වෙලා අර විදිහේ මුල් බැසගත් සද්ධාවක් බවට පත් වෙනවා. හරියට නිකන් අර විසි කරපු බීජේ හොඳට මුල් ඇදලා ස්ථාවර වෙනවා වගේ. එතකොට ඒ විදිහේ දෙයක් සඳහා හොඳම දේ තමයි අර විදිහට යම් කිසි ප්‍රතිපදාවක් පුහුණුවක් දිහාවට යොමු වීම. දැන් අපි ඔය ගනුදෙනු කරන දන්න හඳුනන පිරිස ඉන්නවා සමහර වෙලාවට අන්න කොච්චර ඔය පන්සල්වල ඒ වැඩ කටයුතු කරත් ඒ බණ පොත් කියෙව්වත් ඒ වැඩ කටයුතු කරත් ඒ ඇත්තෝ මේ විදිහේ පුහුණුවකට බැසගෙන තියුනේ නැහැ. එතකොට අපිට සම්බන්ධ වෙනකොට මේ විදිහට මේ භාවනාවක් ප්‍රතිපදාවක් වඩන්න සුදුසු තත්ත්වයක් මතුවෙලා එනකොට අන්න ඒ කට්ටිය බොහොම සද්ධාවකින් තමයි ආවේ. අර පරණ පුරුදු සද්ධාවෙන් තමයි ආවේ. හැබැයි ඒගොල්ලෝ මේ ප්‍රතිපදාව දැනගෙන ඉඳපු කට්ටිය නෙමෙයි. ඒතකොට ඒ වගේ කෙනෙක් අර විදියට පුහුණුවකට බැහැලා එයාව අපි හිතමු නියම මඟ පෙන්වීමක් යටතේ සති කිහිපයක් මාස කිහිපයක් මෙහෙම අරගෙන යනකොට අන්න අර තියුණ සද්ධාව ඊටත් වැඩිය හොඳට බැසගෙන ස්ථාවර වුණා වගේ ගන්න ස්වභාවයක් දකින්න පුළුවන් මේ පුහුණුව එක්ක. පුහුණුව එක්ක තමයි ඒක වෙන්නේ. ඒගොල්ලොන්ට මේ විශ්වාසය වැඩි වෙනවා. වැඩි වෙන්නේ මොකක් නිසාද? අන්න මේ මම යෙදෙනා පුහුණුව තුළ මම මේ අත්දකින්න විවේකය නිසා. මේ යෙදෙනා පුහුණුව තුළ මේ විදිහට මේ මාව පරිවර්තනය වෙනසකට ලක් වෙන නිසා. ඒ වෙනස පරිවර්තනය දකින්න දකින්න ඒ විවේකය දකින්න දකින්න ඒ ඇත්ත තව තව විශ්වාසයෙන් ඒ වැඩ කටයුතු කරගෙන යනවා. එනකොට තිබුණට වැඩි විශ්වාසයක් ස්ථාවරයක් හැදිලා තියෙනවා. ඉතින් ඒක හොඳයිනේ. ඒක හොඳයිනේ. අන්න නිකන් මේ විදිහට මේ කියන කතාව අන්න ඒ විදිහටම කරගෙන යනවා, පුහුණු කරනවා. වචනයක්වත් අතහරින්නේ නැතුව දරාගෙන ධාරණය කරගෙන කරගෙන යනවා. ඒ විදිහට කරන්න හේතුව මොකද්ද? අන්න මුලින් ආවටත් වැඩිය එහෙම කැප වෙන්න හේතුව මොකද්ද? අන්න මේ ප්‍රතිපදාව කියනවා ස්වාමීන් වහන්සේ මගේ ජීවිතේ විවිධ ප්‍රමුඛතා තියුණා. හැබැයි දැන් තියෙන්නේ එකම ප්‍රමුඛතාවයයි. ඉතුරු දේවා ඔක්කොම සෙකන්ඩරි. දෙවැනි දේවල් බවට පත් වෙලා. එකම ප්‍රමුඛතාවය මොකද්ද? දරුවෝස් මහත් කිරිල්ලවත්, රැකී රක්ෂා කිරිල්ලවත්, අධ්‍යාපනයවත්, මිල මුදල්වත් මොනවත් නෙමෙයි. ඒ වෙනුවට මෙන්න මේ ප්‍රැක්ටිස් එක. එච්චරයි. අනිත් ඒවා ඔක්කොම දෙවැනි. එහෙම වෙන්නේ කොහොමද? එහෙම ප්‍රමුඛතා තියුනේ නැහැනේ මේ ප්‍රතිපදාවට බැසගන්න කලින්. එතකොට දරුවෝ ප්‍රමුඛතා, මුදල් ප්‍රමුඛතා, මේ මේ රැකී රක්ෂා ප්‍රමුඛතා. ඒවා තමයි ඒ දවස්වල තියුණ ප්‍රමුඛතා. එතකොට එහෙම තියුණ ප්‍රමුඛතාවයක් අර විදිහට වෙනස් වෙන්න, ඉතුරු ඒවා ඔක්කොම දෙවැනි බවට පත් වෙන්න හේතුව මොකද්ද? අන්න අර තමුන් තුළ මේ වඩනා වූ පුහුණුව. ඒ පුහුණුවට හරියට අඳුනගත්ත කෙනෙක්ගේ සද්ධාව කොහොමත් බිඳින්නත් බෑ. කවුරු මොන පිස්සු කෙලියත් බිඳින්න බෑ. කමටහන වුණත් වරද්දන්න බෑ කියලා මම කියනවා. ඔය කමටහන වරදින්නේ නිකම්ම නෙමෙයි. කමටහන වැරදි කමටහනක් හරි විදියට බාරගන්න හේතු කාරණා අපි තුල තියෙනවා. ඒකයි වැඩි. ඒකනේ අර අර මිත්තානිසංස සූත්‍රය උනත් කියන්නේ පාප මිත්‍රයෝ නිසා මෙයා සැලෙන්නේ නැහැ කියලා. පාප මිත්‍රයෝ එන්නේ නැහැ නෙමෙයි. සැලෙන්නේ නැහැ. අර නිකන් හොඳට බැසගත්ත අරලු බැසගත්ත නුග ගහක් අර උඩට ගිය කඳ කොහොඳ පහළට ආපු අරලු කොහෙද කියලා හොයන්න බැරි තරමට ස්ථාවර වෙච්ච නුග ගහක් හුලඟෙන් හෙලවෙන්නේ නැහැ වගේ මේ තැනැත්තා පාප මිත්‍රයෝන්ගෙන් සැලවීමකට ලක් වෙන්නේ. සැලෙන්නේ නැහැ. එතකොට අපි හිතමු කමටහනක් වුණත් දෙන කෙනා ඉතින් එයාට තේරෙන විදිහට නේ අප්පා කියන්නේ. එයා හරියට කියනවාද, එයා වැරදියට කියනවාද කියන එක ඉතින් එච්චර ලොකු චෝදනාවක් කරලා හරියන්නේ නැහැ. දැන් ඔය ඒ දවස්වල උනත් සාස්ත්‍රුන් වහන්සේලා 6 දෙනෙක් ඉඳියයි කියලා කියන්නේ. ඒගොල්ලෝ එක එක බණ කියලා තියෙනවනේ. ඉතින් ඒගොල්ලන්ට තේරෙන විදිහට නේ ඒගොල්ලෝ කියන්නේ. එතකොට ඒ ඒ ඒ වැරදි දෙයක් තමයි කියන්නේ. හැබැයි ඉතින් ඒගොල්ලන්ට තේරෙන බණි. ඒක නිසා කමටහන් උපසිදුත් නොයෙකුත් ඒවා ලැබෙන්න පුළුවන්. ලැබුණ පමණින් බාරගත්තාම අර දීපු කෙනාටම දොස් කියලා හරියන්නේ නැහැ. ඒ වෙනුවට බාරගන්න මොකද්දෝ දෝෂයක් අපි තුලත් තියෙනවා. හරියට නිකන් අර පාප මිත්‍රයෝ මේ ලෝකේ ඉන්න පුළුවන්. බාරගන්නේ කවුද? බාරගන්නේ අපි. ඒකනේ අර මිත්තානිසංස සූත්‍රය කියන්නේ පාප මිත්‍රයන්ගෙන් මේ මේ මිනිස්සයා සැලෙන්නේ නැහැ කියලා. පාප මිත්‍රයෝ නැතිලා ගිහිල්ලා නෙමෙයි. ඒ වෙනුවට බාරගන්නේ නෑ මෙයාගේ හිත පාප මිත්‍රයෝ. බාරගන්න සූදානම් නෑ. හිතලා කරන එකකුත් නෙමෙයි. ඒ වගේ අන්න අර විදිහට වැරදි කමටහනක් උනත් දරා ගන්නවා නම් ඒ වැරද්දට මොකක් හෝ හේතු කාරණාවක් ඇතුළතත් තියෙනවා. ඒක නිසා තමයි ඒකට අපි ආකර්ෂණය වෙන්නේ. එහෙම නැත්නම් ඒ වගේ දෙයකට ආකර්ෂණය වෙන්න හේතුකුත් නෑ. ඉතින් මොකද්ද අමුතු වැඩක්? අර කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මහණෙනි අර පේනවද සාරිපුත්ත? ඔව් ස්වාමීනි. සාරිපුත්ත හාමුදුරුවෝ එක සක්මන් කරන අනිත් කට්ටිය පේනවද? එහෙමයි ස්වාමීනි. ආ ඒගොල්ලෝ ඔක්කොම ධර්ම දර කට්ටිය තමයි. මේ විදිහට මේ 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 ශාසනේ මෙහෙම වැඩ කටයුතු කරන කට්ටිය. අර මේ ආනන්ද පේනවද? ආනන්ද පේනවා. ආ ඒ කට්ටියක ඉන්න ඒ ආනන්ද හාමුදුරුවෝ එක සක්මන් කරන පිරිස පේනවද? අන්න ඒ කට්ටිය ආනන්දගේ ස්වරූපය කට්ටිය. අර මුගලන් පේනවද? ආ ඒ පේනවා ස්වාමීනි. ආ මුගලන් හාමුදුරුවෝ එක සක්මන් කරන කට්ටිය පේනවද? පේනවා. ආ ඒ කට්ටිය අන්න මුගලන්ගේ ස්වභාවය ඇති කට්ටිය. අර අර දේවදත්ත පේනවද? ආයේ පේනවා. එයත් එක සක්මන් කරන කට්ටියක් පේනවද? පේනවා. ආ ඒ දේවදත්තගේ ස්වභාවය ඇති කට්ටිය ඔක්කොම පාපී සෙට් එකක් තමයි ඔය ඉන්නේ. මේ බුදුහාමුදුරුවෝ කියන්නේ. බුදුහාමුදුරුවෝ කියන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ ඉඳද්දි අර ඔක්කොම හාමුදුරුවරු අර මේ ශාසනය ඇතු වගේ පිරිසක් ඉඳද්දි දේවදත්ත හාමුදුරුවෝ සරණ ගිය පිරිසකුත් ඉඳියානේ. ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒගොල්ලන්ට දේවදත්ත හාමුදුරුවෝ තමයි බුදුහාමුදුරුවෝ වගේ පේන්නේ. ඉතින් මොකද කරන්නේ? මොකද කරන්නේ? ඒ වගේ යථාර්ථයක් මේ ලෝකේ තුල තියෙනවා. එතකොට කමඩහනක් වුණත් වැරදි දෙයක් බාර ගන්නවා නම් ඒ වැරද්දෙන් කොටසක් තමුන්ටත් එනවා. එහෙම නැතුව උපදේශ දුන්න කෙනාට විතරක් දොස් නගන්න බෑ. ඒක නිසා අන්න අර නිවැරදි ප්‍රතිපදාවක යෙදෙන කෙනෙක් අපි මේ අද සඳහන් කරපු විදියට වැඩි වැඩියෙන් මේකට බැස ගන්නවා මිසක් මේකෙන් ගැලවිලා යන්න හේතුවක් නෑ. වැඩි වැඩියෙන් මේ ප්‍රතිපදාව කෙරෙහි විශ්වාසයක් දියුණු වෙනවා මිසක් විශ්වාසය අඩු වෙන්න හේතුවක් නැහැ. අන්න ඒක නිසා මේ කී ධර්මතාවය අපි මේ බීජයක් වගේ පැල කරන මේ දේ අන්න මහ ගහක් බවට පරිවර්තනය කරන්න අවශ්‍ය එකම දෙයක් විදියට පෙන්වන්නේ අන්න අර පුහුණුව තමයි. පුහුණුවකේ දෙනවා නම් ඒ කෙනා තව තව ශ්‍රද්ධාව යාගේ දියුණු වෙනවා. අර තියුණ අන්ධ ශ්‍රද්ධාව වෙන දෙයකින් ප්‍රතිස්ථාපනය වෙන බව නම් හැබෑව රූපාන්තරණයකට ලක් වෙන බව හැබෑව. නමුත් ශ්‍රද්ධාව තියෙනවා. දිගට තියෙනවා. තියෙන හේතුවම තමයි මේ කරන වැඩේ හරි කියන විශ්වාසය ඇති වෙනවා. මේ විශ්වාසය බොහොම වටින දෙයක්. මේ මගේ ගුරුවරයා මට දීපු උපදේශ හරි කියන විශ්වාසය ඇති වෙනවා. ගුරුවරයා උපදේශ දුන්න පමණින් නෙමෙයි. ඒක දරාගෙන ඒක කරගෙන යනකොට එයාට විශ්වාසය ඇති වෙච්ච දවසට අන්න කොච්චර කමියුනිකේෂන් එකක් ඒ ගුරුගවල සම්බන්ධය තුල සිද්ධ වෙනවද? වචනෙන් නෙමෙයි. වචනෙන් නෙමෙයි මේ කිව්වේ එක හරි. මේ කිව්වේ එක හරි කියලා අන්න යම් කිසි විදියක තමුන් තුළ ස්ථාවර වෙනවා. ඒක තමයි ක්‍රමවේදේ. ඒක තමයි ක්‍රමවේදේ. දැන් මේ පුහුණුව කරගෙන කරගෙන යනකොට ඔය කමටහනක් උනත් සුද්ධ කරන්න පුළුවන් වෙන්නේ. මං කියන්නේ හරියට සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ අන්න කොහොමද තමුන් ඒ ගමන යාම තුළ. තමුන් නොගිය පාරක මන්සලකුණු කියන්න ගිහාම ගොඩ දෙනෙන් පටලෝ ගන්නවා. තමුන් ගියපු පාරක මන්සලකුණු කියන එක හරිම පහසුයි. ඒක තමයි අවශ්‍යතාවය. ඒකින්ද තමුන් ගියපු පාරක සලකුණු දන්න කෙනෙක්ට වෙන කෙනෙක් ඒ පාර අහනකොට ඒක අඳුරගන්න එච්චර අමාරු නෑ. ඒකට මේ මහා සංකීර්ණ වචන ගලපන්න අවශ්‍යතාවයකුත් නෑ. බොහොම සරලව කියලා දුන්න හැකි මෙන්න මේක තමයි වැඩේ. මෙන්න මේක තමයි වැඩේ. මෙන්න මේ විදියට කරගෙන යන්න. අපි හිතමු මේ උපදේශ හරියට ලැබුණා කියලා. ඊට පස්සේ අහලා යේදෙන ගෝලයා ඉන්නවනේ. යේදෙන ගෝලයා ඉන්නවා. එතකොට ඒ ගෝලයා මොකද කරන්නේ? ඒ ගෝලයා මොකද කරන්නේ? යන්න තමුන් යෙදිලා බලනකොට තේරෙනවනේ යාට සනාත වෙනවනේ. මේක හරි කියලා. මේක හරි කියලා. අන්න එහෙම සනාත වුණාම තව තවාර ගුරුවරයා කෙරෙහි තියෙන භක්තිය වැඩි වෙනවනේ. ආ මේ කිව් එක හරි. මේ විදිහට තමයි මේ යෙදෙන්න ඕනේ කියලා විශ්වාස වෙනවා, තහවුරු වෙනවා. අන්න පිටපොට මාරු වුණාම තේරෙනවා ඔන්න ගුරුනාන්සි කිව්ව එකත් වැරදි වගේ. කමටහන වැරද්දුවා කියලා තේරෙන්න පුළුවන්. ඒක නිසා අන්න අර විදිහට පුහුණුවක ප්‍රතිපදාවක යෙදෙනකොට ඒ තුලින් අන්න අපි අතර තියෙන සම්බන්ධතාවය වුණත් වෙනස්ම ස්තරයකට යනවා. වෙනදා වචනින් කතා කරලා තේරුම් ගන්න දේ අන්න හදවතින් හදවතට කමියුනිකේට් වෙනවා වගේ මොකද්දෝ සම්බන්ධතාවයක් ගොඩ නැගෙනවා. ගොඩ නැගෙන්නේම ප්‍රතිපදාව හරහා. ප්‍රතිපදාව හරහා. ඒක නිසා අන්න හරි ගුරුවරයෙක් හම්බුනොත්, හරි උපදේශක් ගත්තොත්, ඒ උපදේශයට අනුව යෙදුනොත් අන්න සමහරවිට නිකන් බුදු ආමඳුර හම්බුනා වගේ හැඟීමක් මතුවෙලා ඉන්න පුළුවන්. මතුවෙලා ඉන්න පුළුවන්. අර අපේ ආමඳුර කෙනෙක් දවසක් පිණ්ඩපාතේ ගිහිල්ලා පොඩි එකෙක් ඉඳියලු ගේ ඉස්සරහා මේ ආමඳුරෝ දැක්කලු. දැක්කට පස්සේ පොඩි එකා කියනවා, "අම්මේ මෙන්න බුදු ආමඳුර ඇවිල්ලා" කියලා කෑ ගහගෙන ඇතුළට දිව්වලු. ඒ කොල්ලට ඒ ආමඳුරංග පෙවුනේ බුදු ආමඳුරෝ වගේ. ඒක තමයි අර විදිහට හරි උපදේශයක් ලැබිලා ඒ විදිහට භාවනාවක් කරගෙන යනකොට අන්න ගුරු ආමුදුරුවෝ නිකන් බුදු ආමුදුරුවෝ වගේ පේන්න ගන්නවා. හරිනේ වැඩි හරිනේ. හරි හින්දම තමයි එහෙම පේන්නේ. අර අන්ධ භක්තියකම නෙමෙයි තව දුරටත් ඒ වෙනුවට පුහුණුවක ප්‍රතිපදාවක යෙදීම හරහා. යෙදීම හරහා ඒ විදිහ විශ්වාසයක් තහවුරු වෙනවා, දියුණු වෙනවා. ඒක ගොඩාක් වෙලාවට මේ වචනෙන් වචනේ කතා කරන, වචනෙන් වචනේ කතා බහ කරන, කමියුනිකේට් කරන විශ්වාසයක් වෙනුවට අර නිකන් අර ඉලෙක්ට්‍රික් හදවතින් හදවතට සම්බන්ධ වෙන දෙයක්. මේ මේ කිව්ව දේ හරි, මේ ප්‍රතිපදාව හරි කියන විශ්වාසය දියුණු වෙනවා. ගොඩාක් වෙලාවට අර තමුන්ගේ තියෙන වෙහෙස පීඩාව නිවිලා අර ප්‍රශ්න ගැටලු ගොඩක ඉන්දිය කෙනෙක් මේ භාවනාව නිසා විවේකයක් ලබනකොට අන්නේ විවේකය තමන් තුළින් අත්දකින්නකොට ඒ තැනැත්තා අර ගුරුවරයා දිහා හැරෙන්නේ නිකන් බුදුහාමුදුරුවෝ දිහා හැරෙනවා වගේ තමයි. හැරෙන්නේ හේතුව මොකද්ද? ආ මෙච්චර මේ වෙහෙසක පීඩාවක මම මේ අපායක වගේ අතරමං වෙලා ඉඳියා. ඒකෙන් බේරෙන පාර මට කිව්වා. පාර මට කිව්වා මොකක්වත් ප්‍රතිලාභයකට වටිනාකමකට ඒ විදිහේ දෙයක් ඉල්ල ගන්න නෙමෙයි. හැබැයි කිව්වනේ. කිව්වනේ. ඒ අවශ්‍ය අවස්ථාවේදී අන්නේ ඒ අනුග්‍රහය ලැබුණනේ. ඉතින් ඒ ඇති. ආයේ නැවත නැවත පස්සෙන් ගිහිල්ලා වද දෙන්න හේතුවකුත් නැහැ. අර නිකන් අර නාලක හාමුදුරුව වගේ ඉන්න පුළුවන් නේ අප්පා. නාලක හාමුදුරුව ගියාම බුදු හාමුදුරුව හම්බ වෙනවා. මේ බුදුන් පාලවේ බුදුන් පාලවේ කියලා අවුරුදු 30 ගාණක් මේ මේ බලාගෙන ඉඳපු ප්‍රතිපදාවක ඉඳපු පැවිදිලා ඉඳපු කෙනෙක්. හරි ගිහිල්ලා බුදු හාමුදුරුව හම්බ වෙලා බණ පදයයි 2යි 3යි. අනේ ආයි බුදු හාමුදුරුවන්වත් මට දකින්න ඕනේ නැහැ. ආයේ වද දෙන්න දෙයක් නැහැ. ඉතින් ඕන් නැහැනේ. ඕන නැත්තේ මොකද? මගේ තුලින් මම මේ ප්‍රතිපදාව සාක්ෂාත් කරගත්තා. මගේ තුලින් මම මේ ප්‍රතිපදාව ස්ථාවර කරගත්තා. එතකොට ඒ හාමුදුරුවන්ට ආයි බුදු හාමුදුරුවෝ ඕනේ නැහැ. ඒ හාමුදුරුවෝ හම්බෙන කෙනෙක් උනා නිකන් බුදු හාමුදුරුවෝ වගේ පෙනෙන්න ඉඩ තියෙනවා. මොකද අර පුහුණුවක් කරහා ගියපු කෙනෙක් නිසා. ඉතින් ඒක තමයි ක්‍රමවේදය. නිකන් අර මේක නිකන් දාම ප්‍රතික්‍රියාවක් වගේ එක පරමාණුකට වැදුනහම ඔන්න දෙකක් හැදෙනවා. තව දෙකක් හැදෙනවා. ওই විදිහට දාම ප්‍රතික්‍රියාවක්. අර එක්කෙනෙක් පුහුණුවේ යෙදෙනකොට අර විදිහට එයා තුලින් යන පණිවිඩේ තව බොහෝ දෙනෙක්ට බලපානවා. එතකොට අර විදිහේ පුහුණුවක යෙදෙන කෙනෙක් අන්න අර පණිවිඩේ අරගෙන යන්න හොඳ දූතේ බවටත් පත් වෙනවා. ඒ තැනටට අන්න පෙරපින් තියෙනවා නම් ඉබේම සමහර විට ඒ පණිවිඩය ලබා දෙන්න ඉඩ කඩකුත් අපි කියන්නේ ටීචින් ඔපචුනිටීස් කියලා. ටීචින් ඔපචුනිටීස් උත් ලැබෙන්න පුළුවන්. ලැබෙන්න පුළුවන් මොකද හේතුව අර තමුන් අර විදියට පුහුණුවේ යෙදුන නිසා, ඒ පුහුණුව තමුන් තුළින් ක්‍රියාවත් වුණු නිසා. අහන කෙනත් ඒ ඒ වචනෙට නැවෙනවා. අහන කෙනාටත් මේ වචනේ ගෝචර වෙනවා. ඉතින් එන්නේ විදිය අමුතු කතන්දරයක්. මේ සද්ධාව කියන දෙයින් තමයි පටන් ගන්න. හැබැයි ඒ සද්ධාව අපි මේ වෙන කෙනෙක් කරලා දෙනකන් ඉඳියොත්, වෙන කෙනෙක් පැල කරලා දෙනකන් ඉඳියොත් ඒක හරියන වැඩක් නෙවෙයි. මේ වගේ මේ සද්ධාව වෙන කෙනෙක් නිසා නසා ගත්තොත්, මෙයා නිසා තමයි බැරි කියලා විනාශ කරගත්තොත් ඒක හරියන දෙයක්වත් නෙවෙයි. ඒ වෙනුවට සද්ධාවට ඈප වෙන්න පුළුවන් එකම එක්කෙනාට. කාටද? තමුන්ට විතරයි. මුගලන් හාමුදුරන්ට ඈප වෙන්නත් බෑ කියලා මුගලන් හාමුදුරුව කියනවා. මුගලන් හාමුදුරුවගේ වාගේ ජීවිතේට ඈප වෙන්න පුළුවන් මට. ජීවිතේ නැසෙන්නේ නැහැ කියලා. බෝගෙට ඇප වෙන්න පුළුවන්, බෝගෙ නැසෙන්නේ නැහැ කියලා. හැබැයි සද්ධාවට මට ඇප වෙන්න බෑ. සද්ධාවට මට ඇප වෙන්න බෑ. හිත ඕක වෙනස් වෙන්න පුළුවන්. හිත ඕක වෙනස් වෙන්න පුළුවන්. ඔය ගහ මැරලා යන්න පුළුවන්. මේක නිසා නියමාකාරයෙන් පෝෂණය කිරීම වටිනවා. නියමාකාරයෙන් පෝෂණය කරන්න පුළුවන් හැකියාව තමයි අර විදියට නිතිපතා මේ විදියට භාවනාවක පුහුණුවක යෙදෙන්නේ. යෙදෙන ගමන් නිකාං යෙදෙනව නෙමෙයි. ඒක සාකච්ඡා කරන්න. සාකච්ඡා කරන්න. සාකච්ඡාවෙන් අනුග්‍රහ කළ යුතුයි. ඒක නොකරහම ගොඩ දෙනෙක් වල්මත් වෙනවා. බොහොම පැහැදිලි. භාවනා කරනවා කියලා මොනවද කරනවා? මොනවා කරනවද දන්නේ නැහැ. දැන් මෙහෙ වුණත් එන ඔය රිට්‍රීට් වලට එහෙම එනවා. දවස් 5ක් භාවනා කරන්නේ කියලා එනවා. දවස් පහක් නැවතිලා ඉන්නවා. කමටහන් වාර්තාවල් ලියන්නේත් නැහැ. අය ওই පිරිසත් එක්ක ඉතින් ඉන්නවා. බණ කියනවා, බණ ටික අහගෙන ඉන්නවා, කමටහන් සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. මොනවා ඔළුවේ වැඩ කරනවද දන්නේ නැහැනේ. මම මේ දවසක් ගිහිල්ලා ගෝ පිටිපස්සට පිටිපස්ස ඇස් වහගෙන ඇස් වහගෙන ඇවිදින කතාව මොකද්ද එකක් කියලා දුනා. මං කිව්වා ඇස් වහගෙන ඇවිදින්න එපා කියලා. ඔය කන්දෙන්වත් පහළට වැටුනොත් එහෙම මලකෙලියක් වෙන්නේ. ඔය මේ 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 මේකින්ද ඔ ඇස් අරගෙන යන්නේ කියලා. අනේ පහුවදා වார்த்தාවක් ලියලා තියෙනවා. ඔබ වහන්සේ ඇස් වහගෙන යන්නේ කිව්වා. ඉතින් මම එහෙම try කරයි කියලා. දෙයෝ සාක්කි. දෙයෝ සාක්කි ඇස් අරගෙන යන්නේ කියපු එක වහගෙන යන්නේ කියලා තමයි මේ මනුස්සයට ඇහිලා තියෙන්නේ. ඉතින් ඔහොම ඉන්නවනේ. ඔහොම ඉන්න අපමණකටවත් ඇහෙන්නේ නැති කට්ටිය ඉන්නවා. දවස් පහක් ඉඳලා යනවා කොහොමද? ගිහිල්ලා කියනවා මම නිස්සරණවනේ භාවනා කරා. භාවනා කර කමට අහන සුද්ධ කළවත් මොකක්වත් නැහැ. ඉතින් මේ මනුස්සයා කියන්නේ භාවනා කරා කියලානේ. කවුරු හරි ආනවද ඔයා දවස් කීයක් භාවනා කරාද? ඔයා කමට අහන වර්තාවල් ලිව්වද? ඔයාට ඒකට උපදෙස් ලැබුණාද? ඒව මොකුත් අහන්නේ නැහැ නේ කවුරුත්. ඕ මම නිස්සරණවනේ භාවනා කරා. භාවනා මධ්‍යස්ථානෙකුත් දහගන්න පුළුවන්. විපස්සනා භාවනා මධ්‍යස්ථානෙක නමකුත් බෝඩ් එකකුත් ගහගත්ත හැකි. එහෙම කට්ටියත් ඉන්නවා ගොඩක්. නිකන් අර සුද්ධ පෙරෙන්න ඇවිල්ලා ගියපු කට්ටිය කියනවා මම එහෙ ගිහිල්ලා භාවනා කරලා තියෙනවා. මෙන්න මගේ භාවනා මධ්‍යස්ථානය. ඔයගොල්ලෝ එන කමටහන් ගන්න එන්න. ඈ මේ විදියට මම මේ ඕගොල්ලන්ට භාවනා උපදෙස් ලබා දෙන්නම් කියලා එහෙම කඩයක් දාගන්න පුළුවන්. එහෙම කඩයක් දාගන්න පුළුවන්. පහුගිය දවසේ කොල්ලෙක් ඇවිල්ලා ඉඳියා ඌට සක්මන් කරන්න ගියා. නිකන් ඌට යන්නේ නිකන් ඌඩට තමයි යන්නේ. ඈ නිකන් පාව වෙනවා වගේ සක්මනේ. ඒක තමයි ඌට කියන්න තියෙන්නේ. වාඩි වෙලා ඉඳියත් පාව වෙනවා වගේ සක්මනේ නිකන් කොහෙද යනවා වගේ. ඌක තමයි හැමදාම ඇවිල්ලා කියන්නේ. මං කොඹ ගිහිල්ලා දාගනින් දේවාලයක්. දේවාලයක් දාගෙන කියපන් ওই බණේ එනේනේ උන්ට හොඳ ගාණක් හම්බ කරගා ඇති හොඳ බිස්නස් එකක්. කොල්ලට නිකන් මනාපෙකුත් ඇති වුණා ඒ වැඩේට. හොඳ නිකන් පොඩි නිකන් නිකන් කරන්න වගේ අයිඩියා එකක් වගේ තිබුණා නිකන්. අර ඇතුළත බල්බයක් පත් වුණා වගේ. මේ දීපු අදහසට ඌ ගිහිල්ලා දැන් දේවාලයක් දාගෙන ඇති. ඌ කියනවා දැන් අර අමුතු පාවෙන කේස් එකක් ගැන තමයි ඌගේ බණේ තියෙන්නේ. ඉතින් ඒක තමයි වැඩේ. ඒ විදිහේ කට්ටිය කොතෙකුත් ඉන්නවා. ඉතින් ඒ වගේ කට්ටියට ළඟට ගිහිල්ලා එතන දන ගාලා වැඳලා ඒ වගේ දෙයක් සමාදම් වෙනවා කියන්නේ අර කියන මනුස්සයාම නෙමෙයි මේ පණවිඩේ බාර ගන්න මනුස්සයාගේ මොකද්ද අවුලක් තියෙනවනේ. ඒක තමයි. අර බුදුහාමුදුරු ඉඳද්දි දේවදත්ත හාමුදුරුව සරණ ගියපු කට්ටිය ඉන්දියා. ඒගොල්ලන්ට දේවදත්ත හාමුදුරුව පේන්නේ නැති බුදුහාමුදුරුව වගේ. ඉතින් මොකද කරන්නේ? ඔහො දුකකි තමයි ඉතින්නේ. කරන්න දෙයක් නැහැ. මේක නිසා මේ විදිහේ අමුතු මොකද්ද ධර්මතාවයක් මෙතන තියෙනවා. තම තමුන් දිහා බලන්න. මේක තමයි හොඳම ක්‍රමවේදේ. තම තමුන්ගේ ආරක්ෂාව තම තමුන් ඇති කරගන්න. මේ විදිහට ඇති කරගත්තොත් මම හිතන්නේ අන්න මේ ගමන ඔච්චරම අමාරු වෙන එකක් දුෂ්කර වෙන එකක් නෑ. ඒ සඳහා අද දවසේ මේ මතක් කරපු කොටසත් හේතු වාසනා වේවා උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. බොහොමත්ම පින්න ස්වාමීන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් ස්වාමීන් වහන්සේ වටිනා
දායක නදීප්ටත් පුළුවන් මෙල්බන් පැත්තේ දේවාලයක් දාගන්න.
ට්‍රයි කරනවා ස්වාමීන් වහන්සේ කවුරුත් ගණන් ගන්නද?
මම හරි ගියේ නැද්ද?
තිබිච්ච ගන්න නැති වෙලා ගියානේ ස්වාමීන් වහන්සේ සතිපාසල අපේ මෙල්බන් එක මෙල්බන් කියන්නේ අපේ පැත්තේ තිබිච්ච බන්දුර සතිපාසල කියන එක. ඒක ස්වාමීන් වහන්සේ කියන විදිහම කට්ටියක් හිටියා ඒක තමයි ඉතින් උනේ ස්වාමීන් වහන්සේ ඉතින් අපරපව්
පොඩි. ඒකද ඒකද අර රාජිකාවිල් අල්ලගත්තයි කිව්වේ.
පොඩි සටනක් දුන්න ස්වාමීන් වහන්සේ අතෑරියේ නැහැ. බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ අද ධර්ම දේශනාව සම්බන්ධව සුළු සාරාංශගත කිරීමක් කරොත් සම්බන්ධ වෙච්ච අයගේ පහසුව තකා අපි යම් ශ්‍රද්ධාවක් ඇතිව ඉන්න පිරිසක් නමුත් යම් අවස්ථාවක අපිට මෙම ශ්‍රද්ධාව ඉදිරියට ගෙන යන්න යම් අවස්ථාවක් සැලසෙනවා. ඉතින් ඒ අවස්ථාව සමයි මේ ප්‍රතිපදාවකට බැසගන්න කියන එක. ඉතින් ස්වාමීන් වහන්සේ දිසඳන් කරා මේ බීජයක් පැලයක් බවට පත්වන අවස්ථාවක් කියලා මේ අවස්ථාව. ඒ බීජයක් පැලයක් බවට පත්වීම නිකන් ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. ඒට අවශ්‍ය කරන පොහොර, වතුර, එළිය, ඉරු එළිය ආදිය වෙලාවට ලැබෙන්න සලස්සන්න ඕනි. ඒ ආකාරයටම අපි මේ ප්‍රතිපදාවකට බැසගත්තු කෙනෙක් පුද්ගලයෙක් තමන් තුළ ඇතිවෙච්ච ශ්‍රද්ධාව ඉදිරියට කරගෙන යාම සඳහා වැඩි දියුණු කර ගැනීම සඳහා නොකඩවා එම ප්‍රතිපදාවේ යෙදිය යුතුයි අපි ඒ එළඹගත්තු පුහුණුවෙන්. ඒට අදාළ උපමා කතාවක් ස්වාමීන් වහන්සේ සඳහන් කරා. බුදුන් වහන්සේගේ කාලයේදී මුගලන් වහන්සේ ස්වාමීන් වහන්සේගේ හිතවත් උපාසක තෙමෙක් දාන අවස්ථාවක් ඉල්ලා සිටිය මොහොතක බුදුන් වහන්සේ එම දාන අවස්ථාව වෙනත් අයෙකුට පැවරීමට ඉල්ලා සිටියා. එහිදී මේ උපාසක තෙමේ මුගලන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා පොරොන්දු තුනක් වෙන්න කියලා. මගේ ධනයට භෝගයට හානියක් වෙන්නේ නැහැ, මගේ ජීවිතයට හානියක් වෙන්නේ නැහැ, මගේ ශ්‍රද්ධාවට හානියක් වෙන්නේ නැහැ, ඉදිරි දාන කටයුත්ත වෙනකම් කියලා. මුගලන් වහන්සේ පළවෙනි සහ දෙවෙනි කාරණා දෙකටම අපවෙන්න හැකි බව කීවත් තුන්වෙනි කාරණාව මොකද්ද? තමුන්ගේ ශ්‍රද්ධාව. මේකට අපවෙන්න බෑ කියලා මුගලන් වහන්සේ කිව්වා. ඉතින් ඒදී ස්වාමීන් වහන්සේ අවධානය කරේ මොනවට අපුණත් මේ ශ්‍රද්ධාව තමුන් තුළ ඇතිවන දෙයක්, ඒට කාටවත් අපවෙන්න බෑ. ඉතින් අපිත් ප්‍රතිපදාවක් රැසගෙන ඉන්නවා, පුහුණුවක් කරගෙන යනවා. එහෙනම් මේ ශ්‍රද්ධාව අමූලික ශ්‍රද්ධාව සිට නොසැලෙන ශ්‍රද්ධාවක් දක්වා කරගෙන යන්න අවශ්‍ය කරන්නේ මොකද්ද? නිරන්තර පුහුණුව, කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන්න ඕනේ. අපිට කමට හම් වාර්තා ඉදිරිපත් කරලා උපදෙස් ලබාගෙන මේ පුහුණුව තුලින් දකින විවේකය සැනසීම තමයි මේ ශ්‍රද්ධාව ස්ථිර ශ්‍රද්ධාවක් බවට පත් කරගන්න පුළුවන්. ධර්මදේශනාව නැවතත් YouTube channel එකේ, නිසරවණේ වෙබ්සයිට් එකේ සහ මික්සෙල්ලා තුලින් සවන් දෙන්න පුළුවන්. ඉතින් අපි ඉල්ලා සිටිනවා නැවතත් මේ ධර්මදේශනාවට සවන් දෙන්න. ඒ තවන්ගේ පුහුණුවට මනා පිටුවහලක් වෙන බව විශ්වාසයි. ඊළඟට තිබෙන්නේ මේ පුහුණුවට බැසගන්න කැමැත්තක් දක්වන අයෙක්, එහෙම නැත්නම් මේ බීජය පැල කරන්න සුළු හෝ අදහසක් තියෙන කාට හරි ඉන්නවා, කවුරු හරි ඉන්නවා නම් එයාට අවශ්‍ය කරන උපදෙස් පත්‍රිකාවක් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සකස් කරලා තිබෙනවා. මේ වාර්තාව ඉදිරිපත් කිරීමටයි පුහුණුවට සතිමත් පුහුණුවට කැමැත්තක් ශ්‍රද්ධාවක් ඇති කෙනෙක් මූලිකවම කොහොමද මේ පුහුණුව පටන් ගන්න කියන දේ සම්බන්ධයෙන් වීඩියෝ පටි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. මූලිකවම සතිමත් හිඳ ගැනීම සහ සතිමත් ඇවිදීම සම්බන්ධවයි මේ උපදෙස් ලබා දීලා තියෙන්නේ. මේ වීඩියෝ පටි දෙක නරඹලා සවන් දීලා පැහැදිලි අදහසක් ඇති කරගන්න කොහොමද මේ පුහුණුව පටන් ගන්න කියලා. මොකද එහිදී සඳහන් කරනවා තමන්ගේ මූලික අරමුණ කොහොමද, ඊළඟට සතිමත් ඇවිදීමේදී කොහොමද සිහ පිහිටුවන්නේ, සතිමත් හිඳ ගැනීමදී කොහොමද සිහ පිහිටුවන්නේ. මේ කාරණා සියල්ලක් මේ වීඩියෝ පට දෙකේ අඩංගුයි. ඒක නරඹලා පැහැදිලි අදහසක් ඇති කරගෙන වඩා වැදගත් වෙන්නේ තමන්ගේ පුහුණුව පටන් ගැනීමයි. ඒ සඳහා ආරම්භයේදී වෙන් කරගත්තු කාලයක් උදෑසන හෝ සවස වෙන් කරගත්තු කාලයක් පුහුණුව පටන් ගන්න පුළුවන් ඉතාමත්ම සුළු කාලයකින් විනාඩි 5කින් පමණ ආරම්භයේදී. ඉන්පසු එම කා පුහුණු කාලය විනාඩි 10ක් විනාඩි 15ක් පමණ දික් කරන්න පුළුවන්. ආරම්භයේදී සතිමත් හිඳ ගැනීමෙන් සතිමත් ඇවිදීමෙන් පුහුණුව පටන් ගන්න පුළුවන්. ඉන්පසු සතිමත් ඇවිදීම අවසන් කිරීමෙන් පසු සතිමත් හිඳ ගැනීමට යන්න පුළුවන්. එහිදීත් ආරම්භයේදී විනාඩි 5ක් පමණ ගත කරන්න පුළුවන්. ඉන්පසු විනාඩි 10ක් 15ක් මේ ආකාරයට සුළු වශයෙන් කාලය දික් කරන්න. ඉන්පසු සතියක් පමණ තමන්ගේ පුහුණුව සිද්ධ කරලා පෑ දෙකක පමණ සම්පූර්ණ කාලයක් තමන්ගේ පුහුණුව සිද්ධ කිරීමෙන් පසු එම අත්දැකීම් අප වෙත ඉදිරිපත් කරන්න පුළුවන්. එය වාර්තාවක් ලෙස ලියා අප වෙත ඉදිරිපත් කරන්න පුළුවන්. එය ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් කරනවා තව දුරටත් උපදෙස් ලබා ගැනීම සම්බන්ධයෙන්. කොහොමද මෙම අත්දැකීම් ලියන්නේ? මූලික අරමුණ ලෙස ගත්තේ කුමක්ද? සතිමත් ද ගැනීමේන ආනාපාන සතියද, එහෙම නැත්නම් උදරේ පිම්බීම හැකිලීමද කියන කාරණය පැහැදිලිව සඳහන් කරලා කොපමණ කාලයක් එම අරමුණේ සිටියාද, කොපමණ කොහොමද අරමුණෙන් හිත පිටතට ගියේ, නැවතත් අරමුණට ආවේ කොහොමද, ඒ ආකාරයේදී ඒ අතරතුර කාලයේදී යම් සිතුවිලි ආවාද, සිතුවිලි කරදර වුණාද, ඒ කරුණු සඳහන් කරලා වාර්තාව ලියන්න පුළුවන්. ඊට අමතරව සතිමත් ඇවිදීමේදී පාදයේ විලුඹට, ඇඟිලි තුඩුවලට ස්පර්ශය, පොළවේ ස්පර්ශය දැනුනේ කොහොමද කියන කාරණය තුලත් කරලා, පියවර කොපමණ ප්‍රමාණයක් සතිය පිහිටවන්න පුළුවන් වුණාද, මේක හරියටම පියවර 3යි පියවර 4යි 5යි කියලා කියන්නෝ නෑ, සමහර අප්‍රොක්ස් ආසන වශයෙන් කොච්චර ප්‍රමාණයක් කොච්චර කාලයක් එම අරමුණේ සිටියද කියලා සඳහන් කරන්න පුළුවන්. තමන්ගේ වාර්තා ඊට අමතරව එදිනදා ජීවිතයේදී කොහොමද සතිමත් බව තමන්ට උපකාර වුණේ, රැකියාවේදී ගෙදර ඉහුම් පිහුම් කටයුතු කරනකොට, ඊළඟට අනිත් අවස්ථාවලදී දත් මදිනකොට, කෑම කනකොට, වැසිකිළියට ගිය වෙලාව, මේ ආකාරයට කොහොමද මේ සතිය පුහුණු කරේ උපකාර වුණේ කියන කාරණා ඇතුළත් කරලා වාර්තාව අපිට ලියන්න පුළුවන්. වාර්තාව ඉදිරිපත් කිරීමට Google Form එක, email address එක මෙහි සඳහන් කරලා තිබෙනවා. වඩා වැදගත් වෙන්නේ නොකඩවා පුහුණුව ඉදිරියට කරගෙන යාමටයි. ඊට අමතරව තමන් දන්න කියන අය මෙම වැඩසටහන සම්බන්ධ කරන්න, මොකද මෙම වැඩසටහන ස්වාමින් වහන්සේලා ලයිව් සෙෂන් එකක් විදිහට අපි ගෙනියන්නේ. ඒ ඉතාමත් ප්‍රයෝජනවත් ආධුනික පිරිසට පමණක්ම නොවේ, සතිමත් බව පුහුණු කරගෙන යන අයටත් ස්වාමින් වහන්සේලාත් සඳහන් වෙන්නේ විශාල බාධක මැද්දේ වහන්සේලාගේත් තවත් වැඩ කටයුතු ගොඩක් තියද්දී අප වෙනුවෙන් අනුකම්පාවෙන් මේ වැඩසටහන වලට දායකත්වය ලබා දෙනවා. වැඩසටහන ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 7 සිට 8:30 දක්වාත්, මෙල්බර්න් වේලාවෙන් 11:30 සිට 1 දක්වාත්, නවසීලන්ත වේලාවෙන් 1:30 සිට 3 දක්වාත් පැවැත්වෙනවා. Zoom meeting link එක රැස්වීම අංකය සහ මුරපදයක් මෙහි සඳහන් කරලා තිබෙනවා. නොකඩවා වැඩසටහන වලට සම්බන්ධ වෙන්න කලින් සඳහන් කර පරිදි හැකි පමණ අන් අයත් වැඩසටහන් වලට සම්බන්ධ කරන්න, ඒ තමන්ගේ පුහුණුවටත් මනාපිටුවහලක් වන බව මට විශ්වාසයි. ඊළඟට තිබෙන්නේ අද දිනේ අප වෙත ලැබී ඇති වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා අදත් නාමන්ත සූදානමින් සිටිනවා අප වෙත ලැබී ඇති වාර්තා ඉදිරිපත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ, ධර්ම සාගර ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙනවායි කියලා තිබෙනවා, දැනගන්න කැමතියි ඔබ වහන්සේ සම්බන්ධ වෙලා ඉන්නවද කියලා. අවසරයි ස්වාමීන් වහන්ස.
සාගර හම්බුරෝ ඉන්නවද?
ස්වාමීන් වහන්ස මේ පාර්ටිසිපන්ට් ලිස්ට් එකේ නැහැ.
හොයන්න කොහොම හරි කරලා.
කලින් සතියේ කලින් අවස්ථාවේ සම්බන්ධ වෙන ස්වාමීන් වහන්ස, ස්වාමීන් වහන්සේගේ නම තියෙන විදිහටමයි මම හිතුවා. නිසරණමණේ වැඩ සිටිනවද?
නෑ, මේ දවස්වල මෙහෙ
සම්බන්ධ වෙච්ච බවක් නම් පේන්නේ නෑ ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්සේ කාල වේලාවක් තිබුණා නම් අනුකම්පාවෙන්.
මම හිතන්නේ රාජිකා දන්නවද කොහෙද මේ සාගර හම්දුරු මොකක් හරි සම්බන්ධ වෙනවා කියලා.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. මමත් එහෙම දැනීමක් නෑ ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට අපිට අනුකම්පාවෙන් කිවන එකට සම්බන්ධ වෙන්න පුළුවන් නම් බොහොම පිං ස්වාමීන් වහන්ස.
හරි,
බොහොම පින් නදී, තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස, ස්වභාවින අවසරයි. අද වාර්තා දෙකක්, ලිඛිත වාර්තා දෙකක් ලැබී තියෙනවා ස්වාමීන් වහන්ස. පළවෙනි වාර්තාව ඉදිරිපත් කරන්නම්. මේ මාගේ ජීවිතය ලියන දෙවන කමඨහන් වාර්තාවයි, සක්මන් භාවනාව. තෙරුවන් වැඳ කමා කොට දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කොට සක්මන් භාවනාව ආරම්භ කළා. මම දැන් මෙතන ලෙස ශරීරයේ කෙරෙහි හිත යොමු කළා. වම හා දකුණ ලෙස සිතමින් සක්මන ආරම්භ කළා. වම් කකුල හා දකුණු කකුල මාරුවෙන් බිම් වදින ආකාරයෙන් නිරීක්ෂණය කළා. පියවර 40ක් පමණ ඒ කෙරෙහිම සිත පවත්වා ගත හැකි වුණා. එක්වරක් සිත පිටට ගොස් ඇති බව සහ ඒ සමගම සක්මන නවතා ඇති බව වැටහි නැවතත් පියවර කෙරෙහි සිත යොමු කර සක්මන කරගෙන ගියා. ඔසවනවා තබනවා ලෙසින් පියවර ගැන මෙනෙහි කළා. එවිට ගමනේ වේගය මඳක් අඩුවන බව නිරීක්ෂණය කළා. එසේ පියවර 30-40ක් පමණ ගිය පසු ඔසවනවා යවනවා තබනවා ලෙස නිරීක්ෂණය කළා. ඒ වන විට අවධානය හොඳින් පාද කෙරෙහි ඇති බව වැටහුණා. ඉන්පසු සක්මන ඉබේ සිදුවන්නටදී පිටතින් සිට බලා සිටින්නාක් මෙන් ඔසවනවා යවනවා තබනවා ලෙස මෙනෙහි කරමින් සක්මන කරගෙන ගියා. කිහිප වතාවක් සිත පිට ගියත් නැවත පාද වෙත පැමිණුණා. එක් අවස්ථාවක සිත පිට යාමට සැරසෙන බව ක්ෂණයකින් වැටහි පාද කෙරෙහි පවත්වා ගැනීමට හැකිවීම පිළිබඳව සතුටු වුණා. පාදවල වේදනාවක් දැනුණා. විනාඩි 30ක් පමණ ගත වූ පසු කම්මැලි ගතියක් දැනුණත් සක්මන දිගටම කරගෙන ගියා. ඔසවනවා යවනවා තබනවා ඒත් සමගම විලුඹ වදින ආකාරයේ පාදයේ මැදට සහ ඇඟිලි වලට ශරීරයේ බර මාරුවන ආකාරයේ සහ අවසානයේ මහපට ඇඟිල්ලට බර හු මාරුවන ආකාරයෙන් නිරීක්ෂණය කළා. කිහිප විටක් පාද දෙක එසවීම යැවීම හා තැබීමෙන් පසු ඉතා සියුම් හිස්තැනක් ඇති බවත් නිරීක්ෂණය කළා. ලැබුණු දුරකථන ඇමතුමක් නිසා සක්මන් භාවනාව නැවැත්තුවා. ඒ වන විට විනාඩි 39ක් ගත වී තිබුණා. දුරකථන ඇමතුම විනාඩි දෙකකට සීමා කර පර්යංක භාවනාවට මාරුණා. දැන් පර්යංක භාවනාවේ වර්තාව ස්වාමීන් වහන්සේ පර්යංක භාවනාව මේ දැන් මෙතන ලෙස මෙනෙහි කළා. පරිසරයේ ශීතල වුවත් ශරීරයේ සක්මන් භාවනාවෙන් පසු උණුසුම් වී ඇති බවක් නිරීක්ෂණය වුණා. තත්පර කිහිපයක් ශරීරයේ කෙරෙහි සිත යොමු කර ඉන්නා විට වම් නාස් පුඩුවෙන් හුස්ම ඉහළ පහළ යන බව නිරීක්ෂණය වුණා. හුස්ම ගන්නවා සහ හෙළනවා ලෙසත් වෙන් වශයෙන්ුත් වටහා ගත්තා. හුස්ම ගැනීමේ වේගය පළමුව වේගවත්වත් පසුව මද වේගයක් ගත් අතර කාලය ගතවත්ම වඩාත් අඩු වේගයක් ඇති බවත් නිරීක්ෂණය වුණා. හුස්ම වාර 10-15කට පසු සිත පිට ගියත් නැවතත් හුස්මට එන බව තේරුණා. එක් වතාවක් වම්නාසයෙන් සිත උදරය වෙත මාරු වී නැවතත් ඉහළ පහළ අදින ලෙස නිරීක්ෂණය වන බවත් දැනී නැවතත් මූල කර්මාස්ථානය වන වම්නාසිකාග්‍රයට සිත ගත්තා. මෙසේ වම්නාසිකාග්‍රයෙන් හුස්මේ ඉහළ පහළ යන ආකාරයේ මෙනෙහි කරමින් ඉන්නා විට එය ඉතාම තුනී වී නොදැනී ගියා. සිත ප්‍රබෝධමත් වන බව දැනුණා. වම්නාසිකාග්‍රයේ වෙතම සිත යොමුව සිටියා. පපුවේ යම් ගැස්සෙන ස්වභාවයක් නිරීක්ෂණය කළ හැකි වුණා. මද වේලාවකට පසුව කුමක් කළ යුතුදැයි සිතා ගන්න නොහැකි බවක් දැනුණා. නැවත සියුම්ම හුස්ම දැනෙන්නට පටන් අරන් එය ප්‍රකටව දැනෙන්නට වුණා. ඉන් පසුව හුස්ම කෙරෙහි සිත යොමා සිටියා. සුළු වේලාවක් හුස්ම ගැන මෙනෙහි කළා. සුළු නින්දා ගියාද යන දෙගිඩියාවක් පහළ වුණා. දකුණු වළලු කරේ සහ දණහිසේ පහළ දැඩි වේදනාවක් ඇති වුණා. කිහිප වතාවක් හුස්මට සිත ගෙන ආවත් වේදනාව දැඩි නිසා ඒ ගැන සිත ගියා. වේදනාව දැන් දැන් නැති වී යයි මෙනෙහි කළත් අඩුවීමක් පෙනුනේ නැහැ. ඒ නිසා ඉරියව්වම මාරු කරමින් භාවනා වාරය සමාප්ත කළා. වේලාව පැය 1යි විනාඩි 3ක් ගත වී තිබුණා. වර්තාව අවසන් සොන්ස්.
හොඳයි, එතකොට ඒ විදිහට පුහුණු වෙන එක ගැන සන්තෝසයි. වාර්තාව ඇහුවාම දෙවැනි කමටහන් වාර්තාව කියලා පේන්නෙත් නැහැ. කාලයක් පුහුණු කරපු පුරුදු කරපු සලකුණු තියෙනවා. ඉතින් ඒ දෙත් හොඳයි. හරි, දැන් මේ විදිහේ වාර්තාවකට අපිට මොකද්ද දෙන්න පුළුවන් උපදේශේ කියලා පොඩ්ඩක් කල්පනා කරොත්, මේ කෙනාට අපිට කියන්න තියෙන්නේ තව විශ්වාසයේ දියුණු විය යුතු විදිහේ උපදේශයක්. මොකක්ද ඒ විශ්වාසය දියුණු වෙනවා කියන්නේ? දැන් ඔය මූල කමටහනට එන්න, මූල කමටහනේ කල් ගෙවන්න හොඳට හැකියාව වර්ධනය කරගෙන තියෙනවා. එහෙම හැකියාව වර්ධනය කරගත්ත කෙනෙක්ට අපි කියනවා මූල කමටහනෙම ඉන්න ඕනේ නෑ හැම වෙලේම කියලා. එහෙම කිව්වම නිකන් චෝදනා නගන්න පුළුවන් සමහර කෙනෙක්. දැන් ඔබ වහන්සේලාම කිව්වා කලින් මූල කමටහනට එන්න කියලා. දැන් කියනවා ඒකෙම ඉන්න ඕනේ නෑ කියලා. මොකද්ද මේ හරූපේ කියලා අහන්න පුළුවන්. පරස්පරයි, ඒකම තමයි ප්‍රතිපදාව. ඒක නිසා මේකේ යම් තැනක සඳහන් වෙනවා හිත පිට ගියත් නැවත හුස්මට එනවා කියලා. දෙවනි කොටසේ තමයි ඒක තියෙන්නේ. නමුත් සක්මනේදී හිත පිට ගියාම නිකන් බල ගන්නවා වගේ අදහසකින් තමයි ඒක ලියවිලා තියුනේ. ඒක නිසා හිත පිට ගිය වෙලාවට පොඩ්ඩක් ඉඳලා බලන්න මොකද වෙන්නේ කියලා. අර පරියංක භාවනාවේදී හුස්මට ඉබේම ආවා වගේ නැවතත් ඉබේම සක්මනට එනවා. ඔය වම දකුණ ගොසවනවා ගෙනියනවා තබනවා කියලා ඔච්චර මෙනෙහි කරගෙන නඟලන දෙයක්වත් නැහැ. මේ ඉන්නෙම භවනාවක තමයි කියලා ටික ටික විශ්වාසය දියුණු වෙවි. ඒ සඳහා අන්න ඒ විශ්වාසෙන් ඒ පොඩ්ඩක් මේ ග්‍රිප් එක මේ අල්ලගෙන ඉන්න මිරිකගෙන අල්ලගෙන ඉන්න ගතිය පොඩ්ඩක් නිදහස් කරලා බලන්න. නිදහස් කරලා බලනකොට තේරෙන ඕන දැන් විවිධ දේවල් වලට හිත පිට යනවා. පිට ගියාට මොකද නැවතත් ආපහු එනවා. එතකොට එනම් කරන්න දෙයක්වත් නැහැ වගේ නිකන් නේ. යනවා එයාම. ආපහු එයාම එනවා. මේ ක්‍රියාවලිය එක නැවත නැවත පැයක් මම සක්මන් කරනවා. පැයක් මම වාඩි වෙලා ඉන්නවා. ඔහු තමයි අවශ්‍ය වෙන්නේ. ඒක නිසා විශ්වාසය දියුණු වීමක් තමයි අවශ්‍ය. විශ්වාසය දියුණු වෙන්න කල යුත්තේ තමයි මේ විදියට මේ හිත පිට යන වෙලාවට ඇත්තට කලබල වෙන්න එපා. හුස්මට එන විදිය දන්නවනේ ඕන්න. පතුලට එන විදිය දන්නවා. මේක විශ්වාසය දියුණු වෙලා තියෙනවා, ඒක පුරුදු කරලා තියෙනවා. එහෙම පුරුදු කරපු කෙනෙක්ට කියනවා උස්මෙම ඉන්න ඕනේ නැහැ කියලා. පතුලෙම ඉන්න ඕනේ නැහැ කියලා. අර හිත පිට ගියාම මොකද වෙන්නේ කියලා බලන්න. අනේ යාම කොහෙදෝ ගිහිල්ලා ටික වෙලාවකින් එනවා ආපහු. බැරිලා කියලා බලන්න උඹ එළියටම වෙලා ඉඳ බං එන්න එපා එන්නම එපා කියලා. ආපහු එතකොට කලින් ඊට වැඩි කලින් එනවා. ඇවිල්ලා කියනවා අනේ එහෙම කියන්න එපා ආපහු මාව ගන්න නාවල ගෙට ගන්න කියලා කියනවා. ඉතින් ඕක තමයි වැඩේ. ඒක නිසා ඔය ඔය ඒ යන ක්‍රියාවලියට එච්චර බය වෙන්න දෙයක් නෑ දැන්. බය වෙන්න දෙයක් නැති හේතුවම තමයි පුහුණු කරපු නිසා. පුහුණු කරපු නැති කෙනෙක්ට අපි මේක කියන්නේ නෑ. ඒක නිසා නැවත නැවත ඔය ඔය ඇවිදින්න නැවත නැවත වාඩි වෙලා ඉන්න. හිත පිට ගියාට එච්චර බය වෙන්න දෙයක් නෑ. අර විදියට මෙනෙහි කරන්න අපව මේක බලෙන් ඇදලා ගන්න ඔය දඟලන දෙයක් නෑ. ඉබේම ඇවිල්ලා එයා අපව හුස්මට වැටෙනවා. ඉබේම ඇවිල්ලා පතුලට වැටෙනවා. මෙනෙහි නොකරත් මේක මේ ඔසවනවා ගෙනියනවා තබනවා කියලා ඕවා කිව්වේ නැතත් පතුලට වැටෙනවා. වැඩි වැඩියෙන් මේ විවේකයක් දිහාවට තමයි යන්නේ. වැඩි වැඩියෙන් කෙරුවාවල් ප්‍රමාණය අඩු වෙනවා. කෙරුවාවල් තියෙනවානේ, වෙන දේවල් තියෙනවා, කරන දේවල් තියෙනවා. කෙරුවාවල් ප්‍රමාණය අඩු වෙනවා. වැඩි වැඩියෙන් වෙන දෙයට වෙන්න දෙන්න පුළුවන් හැකියාව දියුණු වෙනවා. ඉතින් එන්නේ විශ්වාසය දියුණු කර ගැනීම සඳහා ගමන් කරන්න. එතකොට තුන්වෙනි වார்த்தාව ඊටත් වැඩිය විචිත්‍රවත් වෙයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොම පිං. දෙවෙනි වார்த்தාව ඉදිරිපත් කරනම්. පරයන්ක භාවනාව සඳහා කුෂන් කොට්ටේ මත වාඩි වී දෙපතුල සිට හිස දක්වාද, හිස සිට දෙපතුල දක්වාද අවධානය සිරුරට යොමු කර, පසුව උර කුහරයේ දෙසින් ප්‍රකට වෙන පිම්බීම හැකිලිම වෙත අවධානය යොමු කරමි. පිම්බීම වෙහෙසකාරී ලෙසත්, හැකිලිම සූදායි ලෙසත් දැනී ටික වේලාවකින් දැනීම මදක් තුනී වී යයි. වෙහෙසකාරී බව මගහැරේ. මෙසේ ටික වේලාවකින් හිස ඉදිරියට බර වී ඇති බව දැන් සෙමින් කෙලින් කරමි. මෙය නැවත නැවත සිදුවේ. මෙසේ සිරුර කෙලින් කිරීම භාවනාවට බාධාවක් ලෙස හැඟේ. කය පිළිබඳව නොසලකා පිම්බීමේ හැකිලීම වෙත අවධානය යොමු කිරීම සුදුසුද? වර්තාවාසනයි සොයනස.
නාමන්ත අර අන්තිම වාක්‍ය තුන ආපහු කියවන්න පොඩ.
එමයි සොයනස. මෙසේ ටික වේලාවකින් හිස ඉදිරියට බර වී ඇති බව දැන් සෙමින් කෙලින් කරමි. මෙය නැවත නැවත සිදුවේ. මෙසේ සිරුර කෙලින් කිරීම භාවනාවට බාධාවක් ලෙස හැඟේ. කය පිළිබඳව නොසලකා පිම්බීම හැකිලීම වෙත අවධානය යොමු කිරීම සුදුසුද?
හොඳයි. එතකොට දැන් සාමාන්‍ය දැන් කයේ දැනීම් ගොඩක් තියෙනවා. අපි හිතමු අර චප්පානක සූත්‍ර වගේ සූත්‍රයක භාග්‍යතුන් වහන්සේ සත්තු හය දෙනෙක් ගැන කියනවනේ මේ ආයතන හය විදිහට. එතකොට කිඹුලෙක්, කිඹුලා, බල්ලා, නරියා, වඳුරා, නයා, පක්ෂියා ආයතන හයට කියන්නේ. මේගොල්ලෝ හරියට සත්තු හය දෙනෙක් කඹ හයකින් බැදලා ඒ කඹ හයම ඔක්කොම එකට ගැට ගහලා ඇතරියා වගේ එක එක සතා එක එක දිහාවට අදිනවා. අහසට අදිනවා කුරුල්ලා, කිඹුලා දියට අදිනවා, නයා උඹහට අදිනවා, බල්ලා ගමට අදිනවා, නරියා සොහනට අදිනවා, වඳුරා ගහට අදිනවා. ඔන්න ඔය විදිහට එක එකයි එක එක පැත්තට අදිනවා. ඉතින් වෙහෙසක් පීඩාවක් මිසක් වෙන දෙයක් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එහෙම කියලා අපිට කියනවා මේ කයේ දැනෙන දැනීමකට සිහිය තියන්න, ඒකේ ගැට ගහන්න මේ ටික ඔක්කොම. ඒ කියන්නේ මොකද? හරියට නිකන් අර මැද කණුවක් හිටවලා මේ සත්තු හය දෙනාගේම කඹේ අර එකට ගුලියක් කරලා අතාරිනව වෙනුවට මැද කඹේ කණුවේ ගැට ගැහුවා. එතකොට මේක කොයි පැත්තට කොයි කායද්දත් කණුවෙන් පිට යන්න බෑ. කණුව හරහා මේ කේන්ද්‍ර කරගෙන එක එක පැත්තට ඇද ඇද ඉන්න පුළුවන්. නමුත් වෙනසක් වෙන්නේ නැහැ. එතකොට මේ කණුව විදියට දෙන්නේ මේ කය තුලින් ප්‍රමුඛ වෙන යම් දැනීමක්. එතකොට මේ කය කියන එකත් අර කලින් සතෙක් විදියට පෙන්නුවානේ. කය කියන එකත් මේ ඒ ආයතන වලින් එකක් විදියට පෙන්නුවානේ. නමුත් මෙතෙන්දී මේ කයේ දැනීම ඔක්කොම ගන්නෙත් නැහැ. ඒ වෙනුවට අර ප්‍රමුඛ වෙන එක් දැනීමක් තමයි අරගන්නේ. එතකොට සාමාන්‍ය කය දිහාවට විවේක හිතකින් බලාගෙන ඉඳියොත් එදා දවසට අදාළව හරි මොකක් හරි දැනීමක් ප්‍රමුඛ වෙලා එනවා. සමහර දවස්වලට පිම්බීම හැකිලිම දැනෙනවා. සමහර දවස්වලට හුස්ම දැනෙනවා. තවත් දවසකට ওই ভাইබ්‍රේෂන් එකක් වගේ මොකක්දෝ එකක් දැනෙනවා. ওই විදිහට මේ කය තුලින් එන දැනීම ප්‍රමුඛ වෙන දැනීම තමයි අපි අල්ලගන්නේ. ওই බොඩි ස්කෑන් වගේ ඒවා හොඳයි. ඉතින් ඔය ක්‍රියාකාරකමක් විදිහට. නමුත් ඒ විදිහට නිකන් ඔකෝම බලන්න කියලා අපි කියන්නේ නැහැ. එහෙන් බැලුවොත් ඔය කය තුලින් දැනෙන දැනීම ඔස්සේ නැවත නැවත හිත මෙහි ගමන් කරන්න පටන් ගන්නවා. මේක මොකද්ද, කැන්සර් එකද දන්නේ නැහැ, නැත්තම් මේ මොකද මේ රිදෙන්නේ කියලා ඕවා දැනීම ඔස්සේ කතන්දරගේ දෙන්න පටන් ගන්නවානේ. ඒ වෙනුවට අපි අර විදියට සරලව එක දැනීමක් අරගන්නවා, ප්‍රමුඛ වෙන පහසු දැනීමක්, දැන අඳුරන දැනීමක්. එතකොට ඒක අල්ලගෙන යන එක තමයි පහසු. ඒක තමයි කණුව විදියට පෙන්වන්නේ. කණුවේ වඳින්නේ කණුව, කණුව විදියට ගන්න අර හුස්ම පිම්බීම හැකිලිම ඒ විදියේ එක් දැනීමක්. හුස්ම වුණත් හුස්ම මේ මුළු ක්‍රියාවලියම බලාගෙන යන්න කියලා නිර්දේශ කරන්නේ නැහැ අපි. සමහර කෙනොන් මේ නාස් බුඩු වලින් ඇතුල් වෙලා ඔන්න ටික 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 ගිහිල්ලා උගුර හරහා ගිහිල්ලා මේ බඩ පිම්බිලා බඩේ ලොකුවට පිම්බිලා ආපහු ඔන්න උඩට එලා ටික 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 ඔන්න උගුර හරහා ඇවිල්ලා නාස් බුඩු වලින් පිට වෙලා ගියා කියලා. එහෙමත් කියනවා. එහෙම මුළු හුස්ම ක්‍රියාවලියම බලන්න කියලා අපි කියන්නේත් නැහැ. පෙරහැරක් බලනවා නම් පෙරහැරේ නටනට ගිහිල් හරියන්නේ නැහැනේ. ඒ වෙනුවට පෙරහැර හොඳට පේන තැනක නතර වෙලා බැලීම තමයි ක්‍රමවේදය. ඒක නිසා ඔය හුස්ම ගන්න ක්‍රියාවලිය තමුන්ට පහසුවෙන් අවධානය යොමු තියන්න පුළුවන්. ප්‍රමුඛ වෙන දැනීම මොකද්ද කියලා පොඩ්ඩක් වෙලා ඉඳිහම තේරෙනවා. එන්නේ එතන නතර වෙ. ඒ දැනීම ස්ථානෙකුත් නෙමෙයි. ඔතන ස්ථානෙ කිව්වහම සාමාන්‍ය අපිටත් ඔය පැටලිලා කියවෙනවා සමහරලා නාස්පුඩු අග කියලා. එහෙම නෑ, දැනීම දැනීම තමයි ප්‍රමුඛ කරගන්නේ. එතකොට එන්නේ දැනීම ප්‍රමුඛ කරගෙන කරන නිරීක්ෂණයක් තමයි තියෙන්නේ. එතකොට ඒක ස්ථාන එච්චර අදාල් නෑ ඒකට. ඒ වෙනුවට අන්න මේ මේ නාස් බුඩු වග ඒ මූනේ ඉදිරි හරියේ දැනෙන දැනීමක් වෙන්න පුළුවන්. බඩේ පිම්බෙන හැකිලෙන බව දැනෙන දැනීමක් වෙන්න පුළුවන්. මොකක් හරි කමක් නෑ. අන්නේ දැනෙන දැනීම ඉදිරියෙන් තියාගෙන ඒක ඔස්සේ සිහිය පවත්වමින් දිගට මේ පුහුණුව කරගෙන යනවා. එතකොට මොකද වෙන්නේ, අර 7-6 දෙනෙක් අරගෙන එක කණුවක ගැට ගැහුවා වගේ ක්‍රමවේදයක්. ඒක නිසා මුළු කයේ මේවා අරක මේක ඔක්කොම බලනවා කියලා එහෙම එකකුත් නැහැ. ඒ වෙනුවට තමුන්ට ප්‍රමුඛ වෙන එක දැනීමක් අල්ලගන්න, ඒක ඔස්සේ සිහිය පවත්වන්න උත්සාහ ගන්න. ඊළඟ දෙවනුව කියනවා අර ඉරියව්ව කෙලින් කරනවා, ඇද වෙනවා, අපව කෙලින් කරනවා, අපව ඇද වෙනවා. ඉතින් ඔය ඔය අවදියක් ඕක. ඒක නිසා ඉතින් අර ඒ කාලේට මුළු ලෝකෙම ඉරියව්ව වගේ බලන්නකෝ කියලා කියනවා. තව අවදියක් කියනවා කෙලගිලින අවදියක්. මේ කෙලගිලිනවා, කෙල උරනවා, ඉවරයක් නැහැ, කෙලගිලිනවා, ඉවරයක් නැහැ, භාවනාවට බාධා කියලා ඔය ඉදී අවදියකුත් එනවා. ඉතින් ඒකින්ද ඔය ඉරියව්ව කෙලින් කරගන්න පුළුවන් ඕනනම්. කෙලින් කරගෙන බලන්න, දැන් කෙලින් කළානේ ඔය වද දීලා තියෙන්නේ. කෙලින් කරන්නේ නැතුව ඉඳියොත් මොකක් වෙයිද? ආයෙකත් කරලා බලන්නකෝ. එතකොට නැවිලා 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 ගිහිල්ලා එක්කෝ ඔය නලල ගිහිල්ලා වදින්න තැ පොළවේම. ඒකත් නරක නැහැ. ගත් නරක නැහැ. සමහර අවදි තියෙන කොහොමවත්ම ඉරියව් පවත්වන්න බෑ. වැක් කෙරෙනවා. වැක් කෙරෙන අර කයේ ආපෝ ස්වභාවේ මතුවෙලා ආවහම ඔන්න මොකද වෙන්නේ, මේක මේ නිකන් කෙලින් පවත්වන්න බෑ. වැක් කෙරෙනවා. ඉල්ල නලලම වදිනව පොළවේ හේතු වෙනවා. ආපෝ කෙලින් කරන්න මොකද, ආපෝ විනාඩි ගානක් තුල වැක් කෙරෙනවා. ඉතින් ඒ අවදි, ඒ අවධියේදී ඒකට වෙන්න ඉඩ දෙන්න. ඒක කැලින් කරගන්නත් පුළුවන්. ඉතින් ඒකත් කරලා බලන්න පුළුවන් ඉරියව්ව. ඔය ඇද වෙන්න දීලා යන්න දීලා බලන්න පුළුවන් බෝන් එකක් කරගනින් කියලා. ඔය දෙකම පරීක්ෂණ. දෙකම පරීක්ෂණ. ඉතින් කෝකවත් ඔය අවධිය පහු වෙනකන් කරන්න ඕනේ. ඒකින්ද ඔය ක්‍රියාවලියට ද්වේෂ කරන්න එපා. ඔය යන්නේ අවධියක්. මේ කය ධාතු ස්වභාවය ඉදිරිපත් වෙනවා සමහර වෙලාවට. එනකොට ඉතින් ඒකට සාදර වෙන්න ඕනේ. අපේ කට්ටිය ඒක ප්‍රතික්ෂේප කළා. ගිහිල්ලා ධාතු මනසිකාරය කියලා වෙනම මොකද්ද ඔය එකක් කරනවා. අර ඇවිල්ලා ධාතු ස්වභාවය හොම්බෙම වැඩිලා ඒක දැක්කේ නෑ. ඒ වෙනුවට වෙන මොකද්ද ධාතු මනසිකාරයක් කරනවා. හිතනවා මේ ධාතු මනසිකාරය කියලා ඔන්න පටවි කියලා ලොකු බෝඩ් එකක් පහුවෙලා යයි කියලා. එහෙම තමයි ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ. නෑ, පටවි බෝඩ් එක පහුවෙලා ගොඩක් කාල දැක්කේවත් නෑ. දැක්කේවත් නෑ. අලුතෙන් බෝඩ් එකක් ගහලා මෙන්න පටවි කියලා ඔන්න ඉතින් පටන් ගන්න. ඉතින් ඔය වගේ වැඩ තමයි කරන්නේ. ඒක නිසා ඔය යන ක්‍රමෙත් එක්ක යන එක පහසුයි. ඒක ගැන විශ්වාසයක් ඇති කරගෙන දිගට කරගෙන යන්න. ඉරියව වැක්කිරනවා නම් වැක්කිරට ජාවේ කියලා ඉඳලා බැලුවොත් අන්න දැක දැන ගන්න පුළුවන් එච්චර බාධාවක් නැහැ ඕක කියලා. මේකින් ඉඳ එමු උත්සාහ කරලා බලමු.
එහෙමයි ස්වාමීනි, බොහොම පිං. වැඩසටහන අතරතුර තව වාර්තා, ලිඛිත වාර්තා දෙකක් ලැබුණා. ඒ නිසා මේ තුන්වෙනි වාර්තාව තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සක්මන පරයන්කේ හා එදිනදා අධ්‍යක්ීම්. සක්මනෙන් හා පරයන්කෙන් එදිනදා කටයුතු වලට මාරු වුණද නොකෙඩෙන නමක් දිය නොහැකි එකම ස්වභාවයක් විය. එම ස්වභාව පෙරමෙන් පැහැදිලි නැත. එන යන ඒ වාහා වැඩි දුර නොගස් නොගස් ඒ නොගස් ඒ වරින් වර සිදුවන දේ ගැන යම් දැනුවක් බවක් හා කිසිවක් අදාළ නැති බවක් යන දෙකමය. විටෙන් විට එකවරම කිසිවක්ම අදාළ නැති බවට යයි. මේ ස්වභාව එකිනෙක අතර ඉබේ දෝලනය වේ. වරින් වර මතුවන ඇලීම් ගැටීම් හරහා අලුත් පාඩම් වේ. එවැනි අවස්ථාවල කැළඹුණද දැනෙන්නේ යමක් දුරකින් වනසේය. කලින්ට වඩා නිවැරදිව කටයුතුවල නියැලීමට එයම ඉගෙන ගන්නා මඟ පෙන්වා ගන්නා සියුම් හඬකි. එවිට ඉස්මතු වන්නේ ඉබේම දේවල් ඉගෙන ගන්නා ස්වභාවයකි. අමතක වීමද වරින් වර සිදුවුණද ඒ හා පෙරමෙන් නොගැටේ. ස්වාමීනාස් උපදෙස් ලබා දෙන සීක්වා තිරුවන් සරණයි. වාර්තා අවසානයි ස්වාමීනාස්.
හොඳයි, එතකොට ඒකේ මේ විදිහට මේ සක්මන පරියන්කේ එදිනෙදා කටයුතු මේවා වෙනසක් නැතුව අන්න දිගට මේ වැඩේ කරගෙන යන්න පුළුවන් කියන විශ්වාසයක් දියුණු වෙලා තියෙන පාටයි, ඒ විශ්වාසයෙන් කතා කරන පාටයි. එතකොට ඒ විශ්වාසයෙන් කතා කරපු පමණින්ම අපි ඒක පිළිගන්නේ නැහැ. නමුත් ඒ විශ්වාසය හොඳයි ඉතින්. ඒ විශ්වාසය හොඳයි. අන්න ඒකත් එක්ක දිගට කරගෙන යන්න හැම වෙලේම තමුන් බලන්න මේ මම මේ කියන කතාව හරිද? මම මේ විශ්වාසය මට තියෙනවද කියලා නැවත නැවත පරීක්ෂා කරමින් නැවත නැවත විමසමින් කරගෙන යන්න. කරගෙන යන්නේ ඒක හොඳයි. ඒක හොඳයි. එතකොට එහෙම කරගෙන යනකොට අපි හිතමු මේ යන ක්‍රියාවලිය මේ විවිධ දේවල් මතුවෙලා එනවා. ආපහු ඒ දේවල් දියවිලා යනවා. ඔහොම දෙයක්නේ යන්නේ. ඔහොම දෙයක් යන්නේ. එතකොට මේ ගොඩ දෙනෙක් හිතනවා මේක මේ විදිහට මේ හිස් වෙලා තියෙන්න ඕනේ කියලා ඒ emptiness කියන වචනේ පටලෝගන. emptiness කියන වචනේ පටලෝගන කියනවා මොකද්ද මේ දේවල් නැති වෙලා තියෙන්න ඕනේ. මේ ඊයේ දවසෙත් එක්කෙනෙක් කියනවා මේ විදියට හුස්ම බලාගෙන ඉන්නකොට අන්න මොකද උනේ මේ හුස්ම ටික ටික පරතරයක් ඇති වෙන්න පටන් ගත්තා. මේ හුස්ම ටික ටික දුර්වල වුණා. තව ටික වෙලාවකින් මේ හුස්ම නැති වෙලා ගියා. මේ හුස්ම නැති වෙලා ගිහිල්ලා මේ විදියට හිස් බවක් මතුවලා ආවා. එහෙම ප්‍රකාශ කරනවා. එතකොට ඒක හොඳයිනේ. ඒක හොඳයි. මේ හිස් බවක් මතුවෙන එක හොඳයි. හුස්ම නැති වෙලා යන එක හොඳයි. කමක් නැහැ කියමුකෝ. හැබැයි මෙතෙන්දී මේ වෙන අවුල තමයි මේ ගොඩ දෙනෙක් හිතනවා කල්පනා කරනවා මේ හුස්ම නැති වෙන එක ස්ථාවර කරන්න. ආයෙන ආපහු හුස්ම මතුවෙන්න බෑ, මේ හිස් බව දිගටම තියෙන්න ඕනි කියලා ඔන්න ඔය විදිහ උත්සාහයක් දරනවා. ගොඩ දෙනෙක් අර ඒ විවේකය නිකන් අර බොහොම කාලයකට පස්සේ දැකපු විවේකයක් වගේනේ. හරියට නිකන් ඔකට උදාහරණයක් කියනවා කටුපඳුරු සහිත ගලයක අතරමං වෙලා කටුවලින් පීඩා ලබමින් ඉඳපු මිනිස්සෙක් ඔන්න මේ කටුපඳුරු කැලෙන් නික්මිලා පොඩි එලිමහනකට එනවා. එලිමහනකට ආවම මේ මිනිස්සයා මේ එලිමහනේ පදිංචි වෙන තමයි එයාගේ උත්සාහය. එයාගේ උත්සාහය ඒ විදිහට එතනම නතර වෙලා ඉන්න තමයි එයාගේ උත්සාහය. නමුත් ඒක එච්චර සාර්ථක නෑනේ. එතන නතර වුණොත් මොකද වෙන්නේ? ගමන කෙරෙන්නේ නෑ. ගමන කරෙන්නේ නැහැ. ඒක නිසා නැවත කටුපඳුරු ගතියක් තුලට වැදගන්න වෙන්න වෙනවා. මේ විදියට දිගට ගමන යන්න බලාපොරොත්තු වෙනවා නම්. ඒක නිසා ඔය දේවල් මතුවෙනවා. ඒ මතුවෙන දේවල් අර සිස්තැනට දිය වෙලා යනවා. ආපහු දේවල් මතුවෙනවා. නැවතත් දිය වෙලා යනවා. එතකොට මතුනොත් දිය වෙනවා. දිය වුණොත් මතුවෙනවා. ඔක තමයි ධර්මතාවය. එතකොට කෙනෙක් හිතනවා නම් මේ emptiness කියන්නේ මේ හිස් බව කියලා මුකුත් නැති බව කියලා, ඒකම නෙමෙයි. ඒනට මේ emptiness කියන්නේ අර මතුනොත් දිය වෙනවා, දිය වුනොත් මතු වෙනවා. ඔන්න ඒ කියන විභවය තමයි නියම emptiness. ඔකට කියනවා නිකන් මේ 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 අද කාලේ නිකන් විද්‍යාවට අනුව ක්වොන්ටම් විද්‍යාවට අනුව කියනවා ක්වොන්ටම් ෆීල්ඩ් එකක් කියලා. ක්වොන්ටම් ෆීල්ඩ් සහ එම්ටිනස් අතර තියෙන සම්බන්ධය කියලා වෙනම ඩොකියුමන්ටරියක් තියෙනවා, ඒකත් බලන්න පුළුවන්. එතකොට ඒක කියන්නේ මෙන්න මේ මේ මතුවෙන ස්වභාවෙත් දියවෙන ස්වභාවෙත් අතර හුවමාරුව නැත්තම් වෙලාවකට පිරුණු බවකුත් වෙලාවකට හිස් බවකුත් මතුවෙලා එනවා. හිස් බවත් පිරුණු බවත් අතර නැවත නැවත හුවමාරුවක් තියෙනවා. එන්නේ ඒක තමයි නියම එම්ටිනස්. එතකොට භාග්‍යතුන් වහන්සේ අර කච්චායන හාමුදුරුවෝ සම්මාදිට්ඨි කියන්නේ සම්මාදිට්ඨි කියන ස්වාමීනි මොකද්ද මේ සම්මාදිට්ඨි කියලා අහුවාම බුදුරජාණන් වහන්සේ දෙන උත්තරෙත් ඔන්න ඕකට සම්බන්ධයි. කියන්නේ මොකද්ද මේ දේවල් මතුවෙලා එනවා හිස් තැනකින්. මතුවෙලා එන බව දකිනකොට මේ තැනැත්තා මේ ලෝකේ සියල්ල නැහැ කියලා දැඩි දිට්ඨියක් තියනවාද ඒක අතහරිනවා. ඊළඟට මතුවෙන දේවල් දිය වෙලා යනවා පේනවා. එතකොට මේ ලෝකේ සියල්ල ඇත කියලා දැඩි දිට්ඨියක් තියනවාද ඒකත් අතහැරනවා. මෙන්න මෙතනකින් මේ පමණකින්ම මම සම්මාදිට්ඨියක් පනවනවා. අර සියල්ල නැහැ කියලා දිට්ඨියන්නේ අර අර කියන හිස් ශුන්‍ය කියලා ඔය පෙන්න කියන්න හදන හිස් බව. මුකුත් නැහැ. එහෙම එකක් නැහැ. ඒ වෙනුවට සියල්ල නැහැ කියන එකක් තියෙනවා නම් ඒකත් දුරලලා යන්න ඕනේ. මොකද බලන්න බලන්න පේනවා භවනා නියෝගී කෙනෙක්ට හිස් තැනකින් දේවල් බවට පත් වෙලා එනවා. ඈ අද්‍රව්‍යෙන් ද්‍රව්‍යම වෙනවා දකින්න පුළුවන්. එතකොට සියල්ල නැහැ කියලා කියන්න බෑනේ. ඔය කියන විදිහ එම්ටිනස් එකක් පවත්වන්න බෑ එතකොට. ඒක නිසා නැවත නැවත තේරුම් ගත යුතු තමයි නියම එම්ටිනස්. එහෙම නැත්නම් අර නියම සම්මාදීටි බැස ගන්නවා කියන්නේ මේ වේලාවකට පිරුණු බවකුත් වේලාවකට හිස් බවකුත් මේ දෙක අතර හුවමාරුවක් තමයි තියෙන්නේ. ඒ හුවමාරුව බාර ගන්නා සුළුව කටයුතු කරාම අන්න අපිත් සම්මාදීටිව ඇත්තෝ බවට පත් වේවි ටික ටික. ඒ සඳහා උත්සාහවන්ත වෙන්න කියලා අපි කියමු.
එහෙමයි ස්වාමීනස බොහොම පිං සතරණ වර්තාව තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස. පෙර මම ඔබ වහන්සේ මෙහෙවපු සඳුදා දින වැඩසටහනට සම්බන්ධ වන මහත්මියකි. දැන් ඒ ඉරිදාට යන නිසා සම්බන්ධ වීමට අපහසු වෙනවා. සතිපාසල තුලින් කාලයක සිට පුහුණුව ලැබුවා. දැනුදු ඉඩ ලැබුණු විට යනවා. දුරස්ථවද මීතිරිගල වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. බොහෝ විට එදිනදා ගෘහ කටයුතු අතරේ සිහිය පවත්වනවා. සිත අවදිමත්ය. කණ්ණාඩියක් තුලින් බලනා වගේ සිතේම ස්වභාවය වැටහි. කිසිදු වෙහෙසක් පීඩාවක් දැනීම අවමය. හිත හිස් වෙලා වගේ ස්වභාවයක දැනේ. පර්යංකයක රැඳී සිටියොත් සියුම් හුස්ම රැල්ල නොදැනී යනවා. සිතුවිලි පැමිණීම ද අවමය. එසේම හටගත්තා වූ සියල්ල පැවි යනවා. සමස්තයක් ලෙස ගතහොත් පාලනයකින් තොරව සිදුවන ක්‍රියාවලියක් ලෙස හැඳින්විය හැක. අරමුණක් පැමිණියොත් හඳුනාගත හැක. නොහැකි අරමුණද බොහෝය. කමඨාණක් ලෙස ගුණ කර ගැනීම අපහසු වුණත් යම් යම් දේ निराකරණය කරගත යුතු බව හැඟේ. සියලුම හඳුනා ගැනීම හා කැටගහන්නේ මා දන්නා පෙර දෙනුමය. එවිට මෙය මම කරනවා යන්න හැඟීමක් පැන නැගී රැවටී යනවා. හැම ආකාරයක පැන නැගීම් හඳුනාගන්නේ සිත විසිනි. එයට මම මැදිහත් වුණත් නැතත් හටගත් දේ වෙනසී යනවා. මම නුවණ තැන්ද අපමණය. ඒ ගැන කතාවක් නැත. නමුත් මෙම අත්දැකීම මම නොමැතිව ලිවීමට අපහසුය. ඒ අරමුණට අදාළව ක්‍රියාවන් සිදුවේ. කිසිදු කාන්සියක් නොමැත හිස් වූ බව තුළද ඉන්නවා. මෙය වෙනස් වන බව වරක දැනේ නොදැනේ. මේ ස්වභාවයේ අඩුපාඩු පවතින බැවින් කාල වේලාව අනුව සකසා දෙන මෙන් කෞරුණිකව ඉල්ලා සිටිමි. පින් සිදු වේවා, නිවනින් සැනසේවා. වාර්තා අවසන්යි ස්වාමීන් වහන්ස.
ඔව්, පළවෙනි එක තමයි අර විදියට විවිධ අපහසුතා මතුවෙන්න පුළුවන්. ඒ වැඩසටහන් වලට සහභාගී වෙන්න අමාරු වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් ප්‍රායෝගිකව අපේ ජීවිතවල විවිධ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. මුහුණ දෙන්න උනාට වැඩේ අතරින් නැතු ඉන්න එක තමයි මේ ජයග්‍රහණය. ඒක තමයි ජයග්‍රහණය. ඒතකොට ඇවිල්ලා සම්බන්ධ වෙන්න බැරි නම් දුරස්ථව හරි සම්බන්ධ වෙන්න පුළුවන්. මේ රටේ නැති වුණත් වෙන රටක ඉඳගෙන හරි සම්බන්ධ වෙන්න පුළුවන්. උනන්දුව තියෙන කෙනාට ඒ හිඩකට හදා ගන්න පුළුවන්. එහෙම එකක් නැහැ කියනවා නම් ඒකේ සරල අදහස තමයි උනන්දුවක් නැහැ. මේක මගේ ප්‍රමුඛතාවල ලයිස්තුවේ පහළ තියෙන්නේ. මේක එච්චර ලොකු ප්‍රමුඛතාවයක් නෙමෙයි. නමුත් අන්න අර පිං ඇති කෙනා, එහෙම නැත්නම් පාරමී පිරිච්ච කෙනා, එයා කියනවා මගේ ප්‍රමුඛතාවලින් පළවෙනි ප්‍රමුඛතාවයි. ඉතුරු සියල්ල දෙවැනි. එක මට්ටමේ තමයි දෙවැනි ප්‍රමුඛතාව තියෙන්නේ. එන්නේ විදිහේ දෙයක්. බෞද්ධයා කියන්නේ බෞද්ධයාට හැම දෙෙම එකම වගේ ප්‍රමුඛතානි තියෙන්නේ. අරකට ඕනේ, මේකට ඕනේ, පොසොන් එකට දන්සල් දෙන්නත් ඕනේ, අයියෝ ඊයවද එන්න ගිහිල්ලා පණ එපා වුණා. ඔබේ දන්තලක් කියලා යන්තන් සුද පෙනුනොත් පාරමැද්ද එහෙම නවත්තනවා. අර මේ බීල වැඩක් ඇති බොන්න කන්න යනවත් නෙමෙයි, නිකන් ඔතේ එකක් බීල ඔක එහෙම ගුත් නෙමෙයි. අර හොඳ දන්සල් නම් කමන්නේ නැහැ ගුයකින් නෑ. දන්සලක් කියලා බෝඩ් එක දැක්කට පාරමැද්ද නැවැත්තුවා. එතන ඒ ටික බීලා කාලේ යනකොට වාහනවල පිටිපස්සේ ආපු එවන් ඔක්කොම ඉතින් බලාගෙන ඉන්න ඕනේ. ඉතින් ඕකනේ ඒවා ඒ ප්‍රමුඛතා. ඊට පස්සේ අර අනුරාධපුරේ ගුරුනාගල ඉඳලා ට්‍රැෆික්ලු යාගන්න බැරිලු. ඔය තියෙන්නේ බෞද්ධයන්ගේ ප්‍රමුඛතා. ඊට පස්සේ ඔය වගේව තමයි ඉතින් ඔක්කොම එක එක ප්‍රමුඛතා තියෙනවා. අර දා ඔය කතරගම් බස් වල එහෙම තියෙන්නේ ඔය මේ බුදු ආමඳුරෝ මැද්දේ ඉන්නවා, දෙවිය සෙට් එක දෙපැත්තේ ඉන්නවා එක මට්ටමනේ. අන්න ඔය තියෙන්නේ ප්‍රමුඛතාවේ. ඕක තමයි ප්‍රමුඛතාවේ. අර කතරගම් දෙය ඉන්නත් ඕනේ, බුදු ආමඳුරෝ ඉන්නත් ඕනේ, විසුණු දෙයියෝ ඉන්නත් ඕනේ, අරයා ඉන්නත් ඕනේ, මෙයා ඉන්නත් ඕනේ. ඔක්කොම එක ප්‍රමුඛතා ලයිස්තුවේ තමයි ඉන්නේ. එකම මට්ටමේ ඉන්නේ. ඉතින් එහෙම කරලා හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. එතකොට දේවාලේ අස්තිත්‍රිං කරනවා, දන්සල් දෙන්නත් ඕනේ, අරක කරන්නත් ඕනේ, මේක කරන්නවත් ඕනේ. ඔය ඔක්කොම කරලා ඉවර වෙනකොට මේක කරන්න වෙන වෙලාවක් නැහැ. ඒක නිසා තමුන්ගේ උනන්දුවක් තියෙන කෙනෙක්, ඒ අවශ්‍යතාවයක් තියෙන කෙනෙක්, පින් ඇති කෙනෙක්, ඒ තැනැත්තා අන්න අනිවාර්යෙන් මේක යාගේ පළමු ප්‍රමුඛතාවය. දැනට නැති වුණත් හරියට ප්‍රැක්ටිස් එක පත්තු වෙලා ආවොත් ඒක තමයි වැඩේ. මේක තමයි ෆස්ට් ප්‍රයොරිටි. ඉතුරු ඒවා ඔක්කොම සෙකන්ඩරි, ඒවා ඔක්කොම දෙවැනි. අන්න ඒ වෙනස තියෙනවා නම් අපිට වෙලාවල් හදාගන්න බැරි නෑ, වෙලාවල් හදාගන්න බැරි නෑ, දුරස්ථව හරි සම්බන්ධ වෙන්න බැරි නෑ, දවසකට සක්මනක් පරියන්කයක් කරන්න බැරි නෑ. ඒක අවශ්‍යයි මේ විදිහට දුරස්ථව සම්බන්ධ වෙන කෙනෙක්ට, මේ විදිහට වැඩිය පුහුණු නොවුණු කෙනෙක්ට. අපි අනිවාර්ය යෝජනා කරන දවසකට ෆෝමල් ප්‍රැක්ටිස් එකක්, ඒ කියන්නේ ඒකටම කැප වෙලා කරන පුහුණුවක් අවශ්‍යයි කියලා. අඩුම ගානේ විනාඩි 20ක් පැය භාගයක් වාඩි වෙලා ඉන්න පුළුවන්ද කියලා බලන්න හැමදාම. විනාඩි 20ක් පැය භාගයක් ඇවිදින්න පුළුවන්ද කියලා බලන්න. දැන් අර කලින් එකනේ ලියලා තිබුණා පැයක් ඇවිද්දා පැයක් වාඩි වෙලා ඉඳියා කියලා. ඒක අයිඩියල්. සාමාන්‍ය දවසට පැය දෙකක් පුහුණු කරනවා කියන්නේ හොඳ 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 ගේක ඉඳගෙන කරන්න පුළුවන් ඉහළ මට්ටමක්. එච්චර අමාරු නම් විනාඩි 20ක් 30ක් වාඩි වෙලා ඉන්න. විනාඩි 20ක් 30ක් ඇවිදින්න. ඒක පුරුදු කරන්න. පුරුදු කළා පැහැදිලිව කියන්න පුළුවන් වෙන්න ඕනේ මූල කමටහන මොකද්ද. ඒක අඳුන්වලා දෙන්න සෑහෙන උත්සාහ ගන්නවා මම. මන් දන්නේ හම්බ වෙන හැම තැනදීම ගිහිල්ලා කිව්වා. මොකද හේතුව අර ආදුනික පිරිසක් වේවා, පරණ පිරිසක් වේවා, ඒ ඒ මුල් දේ තේරෙන්නේ නැත්නම්, මුල් දේ දන්නේ නැත්නම් ටික දවසකින්ම නුදුරේදීම පැටලෙවෙනවා. ඒකට සාමාන්‍ය ඔය රිට්‍රීට් එකක වුණත් පටන් ගන්න දවසේ බණේ වුණත් වැඩි පෝෂන් එකක් යන්නේ ඕකට. මේ අලුත් පිරිසක් ඉන්නවා මෙතන 20ක 30ක හරි පිරිසක්, පරණ කට්ටියකුත් ඉන්නවා. ඒතර පරණ කට්ටියට බෝරින් සමහර වෙලාවට. නමුත් කියන්න වෙනවා, මොකද හේතුව අර මූලික පැටලව ගැනීම පැටලව ගත්තොත් ආයෙ ගොඩ ගන්නම බෑ. මුලදී අවුලක් වෙන්නේ නැහැ. ටික දවසක් ගියාට පස්සේ එක එක භූත කියවන්න ගන්නවා. භූත කියවන්න ගන්නවා මොකද අර සත්තු 6 දෙනා එක එක පැත්තට ඇදගෙන ගිහිල්ලා, කිඹුලා එහෙට ඇදන් ගිහිල්ලා, වතුරේ යට ගිලෝලා ගිල්ලෝලා, තව එකෙක් ගහට ඇදන් ගිහිල්ලා, තව එකෙක් අහසට ඇදන් ගිහිල්ලා, තව එකෙක් සොහොනට ඇදන් ගිහිල්ලා, ඔය විදිහට විකාර වෙලා තමයි නතර වෙන්නේ. එන භාවනා වෙලාවේ විකාර වෙන කට්ටිය ඉන්නේ. විකාර වෙන්න හේතුව තමයි ඕක. එක එක පිස්සු විකාර හදාගන්න. දේවාලයන් නම් දාගන්න පුළුවන්. අර නදිත්ත වගේ. අර කොල්ලත් කියන්නේ ඒකනේ, උත් කියන්නේ සක්මන් කරනකොට පාවෙනවා. ඌට ඒක තමයි ඌගේ තියෙන වචනේ. පරියන්කේ පාවෙනවා. මොකද උඹ කපුටෙක්ගේ මොකක් හරි ඥාතිකමක් තියෙනවද කොද උඹට ඔච්චර පාවෙන්නේ කියලා. ඉතින් ඒක තමයි. ඒක එක්ක කෙනාගේ හැටි. නමුත් අපි සාමාන්‍ය පුහුණුවක යෙදෙන කෙනෙක්ට අපේ පැත්තේ වගකීමක් තියෙනවා. ඔය මූලික උපදේශ මාලාව වුණත් බලන්න පුළුවන්. මෙන්න මේ සරලව එක වාක්‍යකින් කියන්න පුළුවන් වෙන්න ඕනේ. පරියන්ක භාවනාව නම් පරියන්ක භාවනාව කියලා මාතෘකාවක් තියලා එක වාක්‍යකින් මූලකමට හඳුන්වලා දෙන්න. ඒ මූලකමට හඳ තමුන්ට දැනෙන්නේ කොහොමද කියලා බලන්න. ඒ කමටහන ඔසේ වැඩි වෙලාවක් හිට තියන්න පුළුවන්ද බලන්න. අරම හිතවිලි අනම්මනම් කතන්දර ආවත් ඒ අතරින් නැවත නැවත කමටහනට එන්න පුළුවන්ද බලන්න. අන්න ඔය ගෙදර වගේ මේ හිතට නිවස්න වගේ තැන අඳුනගත්තේ නැත්නම් අතරමං වෙන එක අහන දෙයක් නැහැ. එතකොට ගේ ළඟ ඉන්දියත් අතරමං. ඒ ගෙදර දන්නේ නැහැ නේ මේ මිනිස්සයා. ඒ ලෝකේ එහා කෙරවල ඉන්දියත් අතරමං. ගෙදර දන්නේ නැහැ. හැබැයි ගෙදර දන්නවා නම් මේ හිතට නිවස්න වගේ ආයුතු තැන දන්නවා නම් එතකොට ගේ ළඟ ඉන්දියත් අතරමං වෙලා නැහැ. ලෝකේ එහා කෙළවරේ ඉන්දියත් එන්න ඕනි තැන දන්නවා. අන්නේ විශ්වාසය දියුණු විය යුතුයි මේ වගේ කෙනෙක්ට. හිතන්න එපා ඒක නිකන් අපරාධ මේ මම මේ වගේ මේ අනිත්‍ය දැකමින් මේ විදිහේ ධර්මතා දකිමින් ඉඳලා නිකන් ආපහු මොන්ටිසෝරි පන්තියට ගියා වගේ කියලා. නෑ ඒක පදනම. ඒ පදනම තියෙනවා නම් කවදාවත් වරදින්නේ නෑ. අවුරුදු 10ක් භාවනා කරත් අන්න මේ සරලව මම මේ වාඩි වුණාම වාඩි වුණ බව දන්නේ කොහොමද? ඇවිදිනකොට ඇවිදින බව දන්නේ කොහොමද? ඒක කියාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක නිසා අන්න අර විදිහේ ෆෝමල් ප්‍රැක්ටිස් එකක් නිතිපතා යෙදීම හොඳයි මේ වගේ කෙනෙක්ට. පැය භාගයක් විනාඩි 20ක් වාඩි වෙලා ඉන්න. මූල කමඨාන විදිහට ඉදිරිපත් වෙන්නේ මොකද්ද කියලා අඳුන ගන්න. ඒ කමඨානේ සිත තියන ඔය සංකල්ප පොඩ්ඩක් පැත්තක තියලා. වා ඇවිදින්න පැය භාගයක්. මූල කමඨාන දැනෙන්නේ පතුල වදින බව, පොළව තද වෙන බවද කියලා විමසන්. විමසලා ඒක ඔස්සේ හිත තියන උත්සාහ ගන්න කමඨාන නිරීක්ෂණය කරන්. විවිධ අදහස් එයි, චින්තාමය ඥාන එයි, ඒවාවට ඒවා ප්‍රමුඛ කරන්නේ නැතුව නැවත නැවත කැමතහන්ට එන සිල්පේ පුහුණු කරන්න. අන්න එහෙම වார்த்தාවක් ලිව්ව දවසට අපිට උනත් දෝෂයක් එන්නේ. අඩුම ගානේ මේ මූලික ටික කියලා දීලා තියෙනවා මේ තැනටට කතා කරනකොට ඒ ටික කියවෙනවා කියලා අහන කෙනෙක්ට උනත් තේරෙනවා මේ භාවනා කරලා නියම මඟ පෙන්වීමක් තියෙනවා. එහෙම නැත්නම් අර ඒ නිකන් ඔහේ නිකන් කැලේට කොලේට හැදිච්ච ළමයි වගේ. එතකොට නෑනේ දෙමව්පියන්ට දෝෂේ. ඒක නිසා අන්නේ විශ්වාසයේ දියුණු වීම අවශ්‍යයි, නිතිපතා යෙදීම අවශ්‍යයි. එහෙම ලියලා වார்த்தාවක් ඉදිරිපත් කරොත් වටිනවා ඊළඟ දවසෙත් කියලා අපි මතක් කරමු.
එමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං. දැන් ලිඛිත වார்த்தා ලැබී තිබෙනවා සියල්ල අවසන්යි ස්වාමීන් වහන්සේ. දැන් ස්වභාවයේ සිටින යම් කෙනෙක් යම් කිසි කෙනෙක්ට තමන්ගේ අත්දැකීමක් ගැන හෝ ඇති ගැටලුවක් සම්බන්ධව අපෝ දෙනු මේ ස්වාමීන් වහන්සේව දෙනුවත් කරන්න පුළුවන්. ඒ සඳහා සූ මතෝසු ඉදිරිපත් වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඔව් හයන්ති ඔබට අවස්ථාව ලබා දෙනවා.
තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. සයිනාස සක්මනයි පරයන්කයයි එදිනෙදා කටයුතු එකම ස්වභාවයක් අත්දැක කියලා වාර්තා ඉදිරිපත් කළාම ඒකෙදී සයිනාස උපහාස කියවගේ අර ඒක දැන් දේවල් අර කරනවට වඩා කෙරෙන එකක් නෙතේන. ඒක ටික අර අදාල් නැති බවට යනවත් එක්කම මේ විවේකී වෙන ස්වභාවයට මනාපයක් ඇති වුණා. ඒකම ඒ ඒක තියාගන්න ඒ කාලෙකට කාලයකදී ඊට පස්සේ ඒක තියාගන්න බැරි බව ආයේ මේ මොකද මොකක් හරි ආවහම ඒක කැඩෙනවා. එහෙම එහෙම දැල්ල ඒක මත ඇරුණ ස්වාමීන් වහන්ස. ඒකම ඒ කියන්නේ ඒකම විවේක කියන්නේ මොකක් හරි ආවහම කැළඹෙනවා. කැළඹිලා ඒක කැළඹුණ එක කඩ මේ ආයේ මේ සමා මේ කියන්නේ විවේක කරන්න ඕම කරන්න බෑ. මේක විවේක වෙනවා. ඒකට ඉඩ දීලා ඉන්න ඕන කියන එක තමයි තේරුම් ගත්තේ ස්වාමීන් වහන්ස.
ඔව් ඒක තමයි. ඉතින් අර කරගෙන යනකොට තේරෙන දේ තමයි අපිට ඕන වුණත් ඒ ධර්මතාවය කොහොමත් බලපවත්වනවා. ඒක නිසා කොච්චර දඟලුවත් ඕක ස්ථාවර කරන්න බෑ. ඒකම තමයි ඉතින් අර බාර ගැනීම. මම මේ වார்த்தාවේදී මතක් කරේ ඒ පිරුණු බවත් හිස් බවත් අතර හුවමාරුවක් තියෙනවා. ඒ හුවමාරුව බාර ගනිමින් කටයුතු කරාම හරි පිරුණු බව ස්ථාවර කරන්නවත් හිස් බව ස්ථාවර කරන්නවත් යන්න එපා කියන අදහස තමයි තියෙන්නේ.
ඒ සයිනස් තවයි කසස. එතකොට අර දේවල් එහෙම කරද්දී අදාළ නැති බවක් එනවා. ඒ කියන්නේ මේක මේක යන්නේ ඒකට ඕන විදිහට. එතකොට අර ඒකට තියෙන අර මේක නැතු වෙලා එකපාරම අර ඒවෙන් ඈත් වුණ වගේ එකකුත් වෙන එක ඒකක් දත් දෙයක්
කරනවා. ඔව් එහෙම කරගෙන යන්න.
හොඳයි සයිනස් ගොහන් සිට බොහෝ පින් තිරුවන් සරණයි.
අවසරයි ස්වාමීනි. අපිට අජිත් මහවිතාන මහත්මයාට අවස්ථාවක් දෙන්න නියමිතයි. ඔබට අවස්ථාව ලැබෙනවා අජිත් මහත්මයා.
අවසරයි ස්වාමීන් වහන්ස. පළමුවෙන්ම ඔබ වහන්සේට බොහොමත්ම පින් අනුමෝදනා කරනවා. ඔබ වහන්සේගේ වටිනා අවවාද අනුශාසනා වලට කමඨාන් වාර්තා පිරිසිදු කිරීම සම්බන්ධයෙන් ඒ ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා අනුව ඉදිරියටත් කරගෙන භාවනාව කරගෙන යාමට බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම මගේ හිතේ බොහොමත්ම වද දෙන අවස්ථාවක් ඔබතුමා ඔබ වහන්සේ කතා කරාද මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නයක්. මට දරුව දෙන්නෙක් ඉන්නවා අවුරුදු 14යි එක්කෙනෙක් අනිත එක්කෙනා 9යි. මේ අවස්ථාව වෙනකන් ධර්මයේ කෙරෙහි ඒගොල්ලෝ ගෞරවයෙන් තියාගන්න පුළුවන් වුණා මට. උදේහව හැමදාම හවසට ඒගොල්ලෝ බුදුන් වහන්සේට පුරුදු වෙලා හිටියා මමත් එක්ක. නමුත් දැන් අවුරුදු 14 පුතා ඒකට යොමු වෙන්නේ නැහැ. බල කරලා කරන්නත් අපහසුයි. අර ඔබ වහන්සේ කිව්වා වගේ ශ්‍රද්ධාව ඇති කිරීම එයා විසින්ම ඇති කරගන්න ඕන බව මට තේරලා තියෙනවා. දැන් දෙවනි පුතාට ප්‍රශ්නේ තියෙන්නේ, එයාට කතා කරනකොට එයා අහන්නේ ඇයි තාත්තා අයියාට කියන්නේ නැත්තේ කියලා. ඉතින් ඔබ වහන්සේකින් මම උපදෙසක් හැටියට ප්‍රාර්ථනා කරන්නේ, ඔබ වහන්සේට ඇත්තටම කියන්න පුළුවන් මුගලන් මහරහතන් වහන්සේ කිව්වා වගේ කරන්න දෙයක් නැහැ, ඒක එයාගේ ශ්‍රද්ධාව එයා හදා ගන්න ඕනේ කියලා. නමුත් ඔබ වහන්සේට යම් කිසි අවවාදයක් මට දෙන්න පුළුවන් නම් ඉදිරියට මට තියෙන ලොකුම බය ඒගොල්ලන්ට ඉස්සරහට. දැන් මම ඉන්නේ ජිලොන් වල, මෙල්බර්න් වල ළඟ. ඉදිරියට බුද්ධ ආගම ඒගොල්ලන්ට අහිමි වේද කියන බය මට තියෙනවා. ඉතින් ඔබ වහන්සේට පොඩි හරි උපදෙසක් මට දෙන්න පුළුවන් නම් මේ දෙන්නව රඳව ගන්න ඔබ වහන්සේට ගොඩක් පිං.
ඔය එතකොට ඔය යම් කිසි වයසක් අවදියක් තියෙනවනේ, ඒ වයසේදී කොහොමත්ම බේරන්න බැරි ගතියකුත් මතුවෙලා එනවා. ඔය මෙහෙ ඔය මීදිරිගල සතිපාසලේ වුණත් ඒ සම්බන්ධ වෙච්ච ළමයි ගත්තොත් මේ පොඩි කාලේ ගොඩාක් උනන්දුවෙන් කරපු පිරිසක් ඉඳියා, ඒ අවුරුදු ගණන ගෙවිලා යනකොට අවුරුදු 13 14 පයින්කොට හොයාගන්න නෑ හොඳට පුරුදු කරපු ළමයි පවා. හැබැයි කීප දෙනෙක් ඉතුරු වුණා. ඒ දෙතුන් දෙනා තාමත් ඉන්නවා, තාමත් කතා කරනවා, තාමත් පුහුණු කරනවා. මේ සභාවේ ඉන්න කට්ටියට වැඩිය හොඳ කමටහන් වාර්තා ඉදිරිපත් කරනවා. මේ පොඩි ළමයි අවුරුදු 13 14 15 වගේ එක්කෙනෙක් ඕ ලෙවල් කරා පහුගිය දවසක ඕමෝම ඒ වයසේ. එතකොට ඒක තමයි වැඩි. ඉතින් අර මේ වගේ වයස එනකොට ඉතින් ওই වගේ පෙරලියක් කොහොමත් සිද්ධ වෙනවා. නමුත් හැමෝම එහෙම යන්නෙත් නෑ. ඉතින් කොහොමලා ගිහිල්ලා අතෑරලා දාලා යනවා කියලා කියන්නත් බෑ. මම දැකලා තියෙන දේ තමයි ওই වගේ වයසකට අර සතිපාසල වැඩසටහනකට වගේ සම්බන්ධ කරලා ඒ පුහුණුව හැමෝමටම හිත ගන්නේ නැති බව හැබෑව. හැමෝම මේ පුහුණුවට උනන්දුවක් ඇති නොවන බව හැබෑව. ඔය සතිපාසල වැඩසටහනල නොයෙකුත් ක්‍රියාකාරකම් ක්‍රීඩා නම්න විකාර කළ තමයි බොහොම අමාරුවෙන් තියාගෙන ඉන්නේ ගොඩ දෙනෙක්. ඒ විදිහේ ක්‍රීඩා වලින් ක්‍රියාකාරකම් වලින් ඒගොල්ලෝ ටිකක් හරි මේක බාර ගන්න කැමතියි. හැබැයි අර ඇවිදින්න වාඩි වෙලා ඉන්න කොහොමවත් කැමති නැහැ. නමුත් එහෙම වැඩසටහනකට දීර්ඝකාලීනව මුලදී දෙමව්පියන්ගේ බලපෑමට හරි සම්බන්ධ වෙන පිරිසක් අපි දකින දේ තමයි අන්න සමහර කෙනෙක් මේ ප්‍රැක්ටිස් එක දිහාවට නැමෙනවා. එතකොට එයා අර වතාවත් වලට කැමති නැති වුණත් තමන් ඒකේ බෙනිෆිට් එකක් අත්දකින්න නිසාමද කොහේතෝ මේ ප්‍රැක්ටිස් එකට කැමති. දවසක් ඔය ඉස්කෝලේකට ගිහිල්ලා අවුරුදු 13ක් විතර ඇති එකෙල්ලට මේ දෙමළ, මුස්ලිම්, සිංහල ඔක්කොම දරුවෝ ඉන්නේ ඒ ඉස්කෝලේ. එහෙම ආගමික පසුබිමක උණුන් දෙමේ අපි මේ වැඩසටහන කරේ. එතකොට මේ කළා සක්මන් කළා වාඩි වෙලා ඉඳලා මේ විස්තර කතා කරන වෙලාවට කවුරුත් නැහැ නැගිටියේ. ඉතින් වටපිට බලනකොට කෙල්ලෙක් ඉන්නවා නිකන් ආසයි බයයි මනාපයි අමනාපයි වගේ නිකන් බැල්මක් දාගෙන. මං කව දරුවෝ කියනවද කියලා. ඊට පස්සේ නැගිට්ටා. නැගිටලා මයික් එක අරගත්තා. ඉපිලෙනවා. මම මේ අදමයි මේක කරේ. මම විනාඩි 20ක් ඇවිද්දා පුදුම සතුටක් මට දැනුනේ, පුදුම විවේකයක්. මම මේ අදමයි වාඩි වෙලා ඉඳි මට හුස්ම දැනුණා. හිතාගන්න බැරි විවේකයක්. කවදාවත් මං එහෙම එකක් දැකලා නැහැ කියලා ඉපිලෙනවා. මයික් එක ගන්නත් බෑ අපව. ඉතින් එහෙම කියෝගෙන ගියා. ඒතර එයා පළවෙනි පාරට සම්බන්ධ වෙලා දැකලා තියෙන්නේ. හැබැයි ඒ අත්දැකීමම එයාට ජීවිත පරිවර්තනයක් සඳහා හේතු වෙන්න පුළුවන්. මොකද මගේ හිත තුලින් මම දැක්කා කවදාවත් නොදැක්ක නොදුටු විවේකයක්. ඒක ලොකු ජීවිත පරිවර්තනයක්. ඒක අපිට ආයෙ තව කෙනෙක්ගේ සාක්ෂිය ඕනේ නැහෙනේ. ඒකට අර විදිහට ඇදහිල්ලක් ඕනේ නැහෙනේ. ඒ වගේ දෙයක් අත්දැක්කහම එයාගේ ඇදහිල්ල උනත් ස්ථාවර වෙනවා. ඒක අපි අද දවසේ ටොපික් එකත් ඒකයි. මේ විදිහට ඊයේ දෙන කෙනෙක්ව අර තියාගන්න අපිට එච්චර වෙහෙසක් දරන්න ඕනේ නැහැ. නොයේ දෙන කෙනාව තමයි තියාගන්න අමාරු. ඒක නිසා අර දරුවා සමහර විට ජීවිත පරිවර්තනය සඳහා ඒ එක සිදුවීම එයාට හේතු වෙන්න පුළුවන්. අර භාග්‍යතුන් වහන්සේ වුණත් ඔය ධම්මචක්කේ අහනකොට කියන්නේ. ඒක කියන්නේ මොකද්ද? මහණෙනි මම පෙර නොයසූ නොවිරු ධර්මයක් මට පහළ වුණා. මේ කවදාවත් මෙහෙම දෙයක් දැකලා නැහැ. කවදාවත් මෙහෙම දෙයක් අත්දැකලා නැහැ. මට එහෙම දෙයක් අත්දකින්න ලැබුණා. එහෙම දෙයක් දකින්න ලැබුණා කිකි. මේ බුදුරජාණන් වහන්සේ උදම්මනනෝ. අර කට්ටියට කියන්නේ කාටද? අහපු නැති කට්ටියකට කියන්නේ, දන්නේ නැති කට්ටියකට කියන්නේ. පස්වග මානු ආගෙන ඉදර ඒගොල දන්න ෑන මේ කියන කතා මොකක්ද කියලා. ඒගොල්ලො තේරෙන්නේ නෑ. හැබැයිවා දේශනාව අවසානයේ ගොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ අන්න මේ ධර්මය සාක්ෂාත් කරගත්තද මේක දැන දැක ගත්තා දන්න කොණ්ඩඤ්ඤ හාමුදුරන්ට තේරුණා. එතකොට කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ තමයි ඉස්සෙල්ලාම දැනගත්තේ ඇත්තට බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා කියලා. නැත්තම් නිකන් ඇහු වචනේ අප්ප බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා කියලා කිව්වට පමණින් හරියන්නේ නැහැ නේ. කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ට තමයි ඉස්සෙල්ලාම තේරුණේ ඇත්තටම බුදු කෙනෙක් පහළ වෙලා කියලා. උදම්මනන්නේ කවුද? උදම්මනන්නේ භාග්‍යතුන් වහන්සේ. අඤ්ඤාතිවත බෝ කොණ්ඩඤ්ඤෝ. අඤ්ඤාතිවත බෝ කොණ්ඩඤ්ඤෝති කියලා කියනවා. යන්තම් කොණ්ඩඤ්ඤ ඥානවන්තෙක් වුණා. කල්ප ගානක් මේක කරගෙන කරගෙන ඇවිල්ලා යන්තම් එකෙක්ට තේරුණා කියලා කියනවා. අමාරුවෙන් බුදු වෙලා මෙච්චර කරලා යන්තම් එකෙක්ට තේරුම් කරන්න පුළුවන් මෙච්ච එක කොච්චර ජයග්‍රහණයක්ද? බුදුහාමුදුරන්ට වුණත් මට සතුටු වාක්‍යයක් කියවෙන්න හේතු වෙනවා. ඒක නිසා ඔය වගේ කට්ටියක් අර විදිහට පොඩ්ඩක් අර සතිපාසලකට වගේ යොදෝලා දිගට සම්බන්ධ කරවන්න පුළුවන් නම් බලෙන් කරන්න බෑ. ඔය ඇසර කොහොමත් කොල්ලෝ නම් කොහොමත් බෑ. එතකොට තාත්තා එක්ක ද්වේෂයක් කරන් තමයි නතර කරන්නේ. ඒක නිසා උපක්‍රමශීලීව ඒ වගේ දෙයකට සම්බන්ධ කරන්න පුළුවන් නම් වටිනවා. අර අර කවුද අර අනාථ පිණ්ඩික සිටුමාගේ කතාවක් කියන්නේ අර කොළුවව යවන්නේ බණපද ඔක්කොම මතක් කරගෙන මතක තියාගෙන ආවොත් මේ කාවණු 100ක් දෙනවා කියලා. ඉතින් ගිහිල්ලා මතක් කරගන්න උත්සාහ කරනවා මතක් වෙන්නේ නැහැ. දෙවෙනි පාරක් යනවා මතක් වෙන්නේ නැහැ. තුන්වෙනි පාරක් යනවා මතක් වෙන්නේ නැහැ. අන්තිමට බණ අහලාම මේක මේ සෝවාන් වෙලා අද කොහෙද ඇවිල්ලා කියනවා කාවණු එපා කියනවා. ඉතින් ඒක තමයි වැඩේ. ඉතින් ඒ විදිහට උපක්‍රමශීලීව කරොත් මිසක් බලහත්කාරයෙන් ඔය වයසට කරන්න බෑ. මම දන්නේ නැහැ මම මේ දවස්වල ඉඳියා මම අහණේකුත් නැහැ. අපේ ගෙදරින් මොනව හරි කරන්න ගියා නම් බලහත්කාරයෙන් මේ වගේ එකට යොමු කරන්න ගියා නම් මම එන එකකුත් නැහැ. මගේ කොහොමත් ඒ දවස්වල ගතියක් තිබුණා කියන එකේ අනිත් පැත්ත තමයි මම කරන්නේ. මොකක් හරි කිව්වද ඒකේ කණපිට කරනවා. ඉතින් ඒකෙන් ද එහෙම උපක්‍රමශීලීව මිසක් ක්‍රමානුකූලව මිසක් අර මනාපෙන් ඒගොල්ලෝ සම්බන්ධ වීම තුලින් මිසක් කරන්න බෑ. එහෙම බලහත්කාරකමක් නොකරොත් අඩුම ගානේ අනාගතයේ දවසක හරි බාර ගන්න එකට හානියක් වෙන්නේ නැහැ. බලහත්කාරකම් කරා මොකද වෙන්නේ අනාගතයේදීත් ඒ ඩැමේජ් එක වැඩි. ඒතකොට ඒගොල්ලෝ ඒ ඩැමේජ් එක නිසා කොහොමත් ප්‍රතික්ෂේප කරනවා. කවදාවත් විවුර්ත වෙන්නේ නැහැ. ඒකින් ඉඳ හොඳයි. හැබැයි මම දන්න ළමයි ඉන්නවා මේ විදියට අවුරුදු 12 13 වගේ පටන් අරගෙන දැන් සමහර විට අවුරුදු 3 4ක් කරපු කට්ටිය. සමහරු මේ දුරස්ථ වැඩසටහන්වල කට්ටිය. ඒ විදියට කාලයක් තිස්සේ සම්බන්ධ වෙලා ගිහිල්ලා. දැන් ඒගොල්ලොන්ට ජීවිතේ මොන ප්‍රශ්න ආවත් මුහුණ දෙන්න බැරි කමක් වෙහෙසටපත් වෙන හේතුවක් නැහැ. මොකද හේතුව මේ විදියට කාලයක් තිස්සේ භාවනාව වඩලා තියෙන්නේ. වැඩුවට පස්සේ දැන් කතා කරන්නේ ඔය මේ ඔය බෞද්ධයෝ විදියට භාවනා කරලා නිකන් එන එක්ස්පර්ට්ලා කියලා ඔය අවුරුදු 10 12 මේ භාවනා කරගෙන ඉන්න කට්ටියටත් වැඩිය බොහොම හොඳට කමඨාන සුද්ධ වෙලා පුහුණුව වර්ධනය වෙලා තියෙනවා. ඉතින් අවුරුදු කීපෙන් අර මේකේ පදිංචි වෙලා මේකෙම වතාවත් කරගෙන මේකම කරගෙන ඉන්න එක තාම අතරමඟ. කොවිදෝ අර වරුවට ආපු එකෙක් වැඩේ කරගෙන ගිහිල්ලා. ඉතින් ඒක තමයි වැඩේ. හැබැයි අර වගේ අපි හිතමු අවුරුදු මේ විදියට කීපයක් තිස්සේ තරුණ වයසේදී මේ වගේ ආයෝජනයක් කරොත් ඒ ආයෝජනේ ඉතින් මුළු ජීවිත කාලෙටම වැඩි වැඩියෙන් අර කියන්නේ මොකද වැල් පොලී වෙන ප්‍රතිලාභ තමයි තියෙන්නේ. එන්න එන්න මේකේ වටිනාකම වැඩි වෙනවා මේ අඩු වයසේදී කරලා තිබීම නිසා. නමුත් අර වැඩිහිටියෙක් විදියට පටන් අරන් කරන එක ටිකක් අමාරුයි. ඉතින් අර ඒගොල්ලොන්ගේ පෙරපින් ඇති බව නිසාද කොහෙද මේ සමහර කෙනෙක් අර විදියට අවුරුදු ගණනක් තිස්සේ උනන්දුවෙන් කරලා තියෙනවා. මුල් කාලේ බාරගත්තේ අර අහිංසක කාලේ. අර නිකන් අර ස්පොයිල් වෙන කාලයක් තියෙනවනේ. ඔය 8 පන්ති වගේ වෙනකොට තමයි ඔක පටන් ගන්නෙ. 7 පන්ති වගේ වෙනකන් අහිංසකයි නිකන්. එන්නේ අහිංසක කාලේ තමයි බාරගත්තේ. හැබැයි ටික 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 කරලා දැන් අර අර ස්පොයිල් වෙන අවධියත් පව කරගෙන ගිහිල්ලා. දැන් සමහර කෙනෙක් කැම්පස්. හැබැයි අර පුහුණුව දන්නවා. පුහුණුව දන්නවා. පුහුණුව හොඳට අඳුනගෙන තියෙනවා. මොන දේ ආවත් මේ ප්‍රැක්ටිස් එකේ ඒගොල්ලෝ අතර තුල වැඩ කරනවා. ඒක පුදුම මේ බලපෑමක් ඉතින් ජීවිතේට ඉතින්. ඉතින් එක එක්කෙනාගේ ශක්තියින් තමයි. ඒගොල්ලන්ගේ මේ අඩු වයසකින් බාර ගන්න තියෙන ශක්තිය. මම දන්නේ නැහැ මට නම් ওই දවස්වල දුන්නට මම බාර ගන්න එකක් නැහැ. මට ලොකු රවුම කියලා එන්න වුණා. ඉතින් අපේ ටයිමින් එකකුත් තියෙනවා. මේකින් ද හොඳම වැඩේ තමයි. ඒගොල්ලන්ටත් පොඩි පණිවිඩයක් දෙන ගමන් අපි ට්‍රයි කරගෙන යන් අපි හරි මේ ප්‍රැක්ටිස් එක කරගෙන යන්. එහෙම කරගෙන යනකොට ඒගොල්ලෝ දවසක ආවොත් ඒගොල්ලන්ට ඒ පණිවිඩය බාර ගන්න සුදුසු වෙලාවක් ආවොත් එදාට ඉතින් ඒ පණිවිඩය දෙන්න පුළුවන්. එහෙම ක්‍රමානුකූලව ඉතින් උත්සාහ කරන්න වෙනවා. කොහොමත් ඉතින් බලත්කාරකම් කරලා නම් ගොඩ දාන්න අමාරුයි.
එහෙමයි අපේ හැමදෙරුනේ. ඇත්තට ඇත්තම ඇත්ත මේ ඔබ වහන්සේ කියන වගේ ටිකක් බල 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 කරන්න ගියොත් ඇත්තටම වෛරයක් ඇති වෙන බවක් පෙන්ලා තියෙනවා. දැන්ටත් මම සෑහෙන මහන්සියක් වුණා සති පාසලට එයාව යොමු කරන්න. ඔබ වහන්සේ උපදෙස් දුන්නා වගේ මෛත්‍රීන් සහ අපි කරන වැඩ පෙනිලා යොමු වුණොත් කියලා මම විශ්වාස කරනවා එහෙමවත් කරයි කියලා. ගොඩක් පින් ඔබ වහන්සේට ආදරනේ අපි.
හොඳයි.
බොහොම පින් ස්වාමීන් වහන්ස. දැන් කවුරුවත් දැනට අතෝසුව නැහැ. ඔබ වහන්සේ දිගටම වැඩසටහන් සහභාගී වූ නිසා මම යෝජනා කරන ඔබ වහන්සේට අපි මෙතනින් සාකච්ඡා වාරය අවසන් කරමු කියලා.
හොඳයි නාමන්ත. එහෙනම් මේ පින් අනුමෝදන් කරලා අර සුපුරුදු විදියට වැඩසටහන ආවර කරන් අපි මෙහෙන් විසන්දි වෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්ස. බොහොම පින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ඇති වේවා. ඔබ වහන්සේට මේ කරපු සියලු පුණ්‍ය ධර්ම කුසල ධර්ම අනුභවයෙන් තිරුවන් සරණයි අවසරයි. නදීප ඔබට නැවත වැඩසටහන බාර දෙනවා.
මහවද පින්නාවන්ත අද දිනෙත් සුපුරුදු ලෙස අපගේ වැඩසටහන සමාප්ත කිරීමට ප්‍රථම පුණ්‍යානුමෝදනා සිදු කරන්නයි සූදානම් වන්නේ. ඒ සඳහා බන්දුල සොයිසා මහත්මයාට මම ආරාධනා කරනවා අද දිනේ පුණ්‍යානුමෝදනා සිදු කරන ලෙස ඔබට බන්දුල මම
සම්භාවි අවසරයි. අද දින ගෞරවනීය නම කීමට අවසරයි. ඕමගම ධම්මකුසල ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව සාකච්ඡා වාරයක් මෙහෙවීමෙන් අපිට ඉතාම ලොකු අනුග්‍රහයක් ලොකු ධර්ම කරුණු රාශියක් අපිට ඉදිරිපත් කළා. දෙවන වහන්සේට අපි උන්වහන්සේ යන මේ ගමන් මඟ වඩා ශක්තිමත් කරගෙන යන්න නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකම ඔබගේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු නිසල්වන ස්වාමීන් වහන්සේලාටත් මෙම පින උන්වහන්සේලා කරගෙන යන එම වැඩ කටයුතු සාර්ථක වීමට හේතු වේවා. ඔබ අපටත් මෙම පින අප කරගෙන යන වැඩ කටයුතු සාර්ථක කිරීමට හේතු වේවා. මේ සඳහා යම් පෙන්දෙන නොපෙනෙන සත්ව කෘත්‍යයක් ඉන්නවා නම් එයාට අපි පින් අනුමෝදන් කිරීමට ගාථා කියා, ඒ වගේ අපේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට ගාථා කියා ගාථා සංජයන කරමු. එතමිතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සම්පේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා. එතමිතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සම්පේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා. එතමිතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන් බුද්ධ ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන් බුද්ධ දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිත්‍තික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන් බුද්ධ ශාවකං. ඥාතීන්ට පින් දීම මෙන්න පුණ්‍යකම් ධම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ධම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ධම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ප්‍රාර්ථනා ගාතාව මෙන්න පුණ්‍යකම් මේන මම්මේ බාල සමාගම සතන් සමාගම හෝතු යාව නිබ්බානුපත්තිය. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගම සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්ත්‍ය. ස්වාමීන් වහන්සේ වන්දනා කිරීමට ඔකාස බන්දාමි බන්තේ මයාකතම් පුඤ්ඤං සාමිනා මෝති තබ්බං සම් සමිනකතම් පුඤ්ඤම් මයන්තා තබ්බං සාදු සාදු අනුමෝදාමි. අවකාස ද්වාරත් තේන කතං සබ්බං අච්ඡයං කමත මේ බුද්දේ අවකාස කමාමි බුද්දේ.